ගරු සීදී රත්නායක මහත්මයා ඔබතුමාට විනාඩි 14ක කාලයක් තිබෙනවා.
මූලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද මේ රටේ තීරණාත්මක අවස්ථාවක ආර්ථිකය විශාල වශයෙන් පසුබෑමට ලක් වෙලා තියෙන වෙලාවක නැවත රටේ සමස්ත ජනතාව 2,20,00,000 ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා, ඔවුන් රැක ගැනීම සඳහා ඒ අභියෝගය බාර ගනිමින් අයවැයක් ඉදිරිපත් කළා. ඒ අයවැයේ සාධාරණ විවේචනයන් ගැන කතා කරමු. ඒකේ කිසි ගැටලුවක් නැහැ. හැබැයි තමන් බලයට එන්න ඕන අරමුණු කරගෙන තමන් ඒ ජනතාව ඉදිරියේ විවිධ කතා කරමින් ක්‍රියාත්මක කරගෙන යනකොට තවත් රට පල්ලෑට වැටෙනවා කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. මම දන්නවා, අපි අහලා තියෙනවා, අපිට ඇහිලා තියෙනවා, මේ රටේ විපක්ෂයේ බාරගෙන ඉන්න ප්‍රධාන පක්ෂ නායකතුමා සහ ආර්ථික ඔස්තාර කෙනෙක් හැටියට ඉන්න අපේ හර්ෂ මුදල් හිටපු අමාත්‍යතුමා, එතුමා කියන රට බංකොලොත්, රට බංකොලොත්. ඇමරිකාවේ ගිහිල්ලත් කියන්නේ රටේ විදේශීය නියෝජිතයන් කියන්නේ රට බංකොලොත් කියලා. එතකොට ඒගොල්ලෝ කවදාහරි දවසක ආණ්ඩුවක් ගත්ත ගමන් ඒ බංකොලොත් ආණ්ඩුවක් ගොඩ ගැනීම සඳහා රටේ ජනතාවට දෙන ප්‍රතිඥාව මොකද්ද? ඒ සැලැස්ම මොකද්ද? ක්‍රියාත්මක කරන ආර්ථික සැලැස්ම ඉදිරිපත් කළ යුතුයි නේද? අපි මේ සෙල්ලම් කරන්නේ අහිංසක රටවැසියත් එක්ක. ඔවුන්ගේ මහත් බලාපොරොත්තු තියාගෙන තමයි අපි මේ රටේ 225,198ක් අපි පත් කරලා තියෙන්නේ. ඒ වගේ වෙලාවක අපි ඉදිරියට යන්න, රටේ ආර්ථිකය ගොඩනගාගෙන ඉස්සරහට යන්න අපි සැලසුම් කරා. එදා 1994 මම මේ පාර්ලිමේන්තුවට ආවේ. එදේ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කරමින් යනකොට විවේචන අනන්ත වාර අහලා තියෙනවා. ඒවා මහපොළවේ සපත කරන්න විශාල වේසක් අරගෙන තියෙනවා. ඒ වගේම ජනතාවගේ හිතසුව පිණිස, ජනතාව සතුටු කරන්න ඒ අවස්ථාව සලසා දීලා තිනවා රටේ ජනතාවගේ සල්ලිත් එක්ක සෙල්ලම් කරලා. මෙන්න මේ සෙල්ලම නිසාම අද අපි මේ රටේ ජීවත් වෙන ජනතාව අපි නිදහස ලැබපු දවසේ ඉඳලා දැන් කතා කරගෙන යන අවුරුදු 70 ගණනක් මේ රට විනාශ කෙරුවා දේශපාලඥයෙක්. දියවන්නාවේ 225 ගැන තමයි කතා කරන්නේ. නමුත් පැහැදිලිව කියන්න ඕනේ, ඒකට ඌනපූර්ණ රටේ මාධ්‍ය තුළ විවිධාකාර කතන්දර කියන සූදානම් කරලා තියෙනවා. ජනතාවගේ ඔළුගඩ පීඩනයට ලක් වෙලා තියෙන, ආර්ථික අපහසුතාවයට ලක් වෙලා තියෙන මිනිසුන් වෙනුවෙන් විවිධාකාර කටයුතු කරන් තියෙනවා. මූලාසනයේ රූඩව ඉන්න ඔබතුමා, මම දන්නවා දේශපාලන ශාස්ත්‍රය තුළ අපි එකට වැඩ කරනකොට ඒ වෙලාවේ 2015 දේශපාලන පරිගැනීම් වලට යනකොට ඔබතුමා තමයි මයික් එක ඉස්සරහා ගිහිල්ලා කතා කරන්නේ. ඒක නිසා අද පාර්ලිමේන්තුවට එන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒකේ කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඒ වෙලාවේදී අද මේ නීතිඥ මහතුරුත් සමහර වෙලාවට කතා කරන්නේ මොකද්ද කියන එක බලන්න ඕන. මේ නීතිඥ මහතුරුත් අද කතා කරන්නේ ඉතාම රටගෙන හිතලා. හැබැයි නිවැරදිකාරයා කියන උතුමාණෙනි කියලා 5000ක් සාක්ෂි දාගන්න තැනට ඇවිල්ලා තියෙනවා විජේදාස රාජපක්ෂ පැතුමනි. මේකත් අපි ඔවුන් ආදායම් බදු ගෙවනවද නැද්ද කියන එකත් අපි හොයලා බලන්න ඕන. මං හිතනවා මේ කාරණේදී නඩුවක් ආවම අපේක්ෂිත ඇපයක් ඉල්ලන්න ගියොත් එහෙම ගාන 100ද කියලා අපේක්ෂිත ඇස ඉල්ලපු උදවිය හොඳාකාරවම දන්නව කොයි විදියටද කටයුතු කරන්න කියලා. රටක නීතියක් තියෙනවා නම්, රටක උරුමයක් තියෙනවා නම්, රටක Tamanට දෙයක් වෙන්න තියෙනවා නම් ඒ කාරණේ පිළිබඳව විවිධාකාර විදියට කතා කරන්න පුළුවන්. ඒ නිසා කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඒ ආදායම් උත්පාදනය කරන තැන්වලින් ආදායම ගන්න ඕනේ. ඒ වගේම ඒ කාරණේ කරේ නැත්නම් අපි ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ අපනයන අනයන කරන දෙපාර්තමේන්තුවල, ඒ වගේම සුරාබදු අධිකාරියේ ඒ කාරණෙන් හරියම්බ කරගන්න උදවිය පිළිබඳව අපි අවබෝධයක් කරගෙන ඔවුන් බදු ගෙවනවද නැද්ද කියලා අධීක්ෂණය කරගෙන යන්න ඕනේ. අහිංසක ජනතාව වෙනුවෙන් මෙරට 70%ක ජනතාව අපිට සහනාදර ඕනේ කියලා කියලා තියෙනවා. මේ සහනාදර බදු පනත මත යැපෙන ජනතාවක් අපි බිහි කරලා තියෙනවා. දැන් අපි බඩගිනි කියපු මිනිහට මාඕසේතුන්ගේ න්‍යායත් එක්ක අපි ඔවුන්ට මාළුව දෙනවට වැඩිය බිලිකොක්ක්ක් දෙන එක වැදගත් කියන එක තත්ත්වයට අපි ඇවිල්ලා තියෙනවා අවුරුදු 74කට හරි පස්සේ. හැබැයි අපි තේරුම් ගන්න ඕන රටේ ජනතාවක් හැටියට එදා හාල් සේරු දෙකක් දෙන්න හාල් නිකන් දෙන්න පාන් 3.50ට දෙන්න 8.8ක් දෙන්න කියලා තමයි ආණ්ඩු පෙරළුවේ ජාතික ප්‍රතිපත්තිය සැලසුම් අපි ඒ ගැන කතා කරේ නැහැ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරන්නේ ඒ නිසා මේ කාරණේදී පැහැදිලිව දකින්න ඕනේ අපි ආණ්ඩුව ඊටම අපහසුතාවයට පත් වෙනකොට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කැබිනට් මණ්ඩලයට අයින් වෙන්න කියලා කිව්වා අග්‍රාමාත්‍යතුමාට අයින් වෙන්න කියලා කිව්වා රට ආර්ථිකය ගොඩ ගන්නවා කියලා කෙනෙකුට ආරාධනා කරා මේ රට බාර ගන්න කටයුතු කරන්න අපි ඊටම වැදගත් විදියට ඉල්ලාස්සලා මේක අපි බාර දුන්නා බාර දෙන වෙලාවේදී ඒ සඳහා ආණ්ඩුව බාර ගන්න කියලා ආරාධනා කරා මේක ගොඩ ගන්න එන්න අපි සාමූහිකව මේ කාමනේ යමු කියලා කොරියාවේ ආර්ථිකය වැටෙන වෙලාවේදී ඒ රටේ සමාජයේ මිනිස්සු සහ දේශපාලන පක්ෂ විපක්ෂ සියල්ල එකතු කළා අපි දිරියෙන් නැගිටිමු කියන තත්ත්වයට තමන්ගේ කනකර පවා භාණ්ඩාගාරයට දුන්න තැනක් තිබ්බා මම මේක එදා 2018 දී මම මේ කියනකොට මට පුදුමාකාර විදිහට සමාජ මාධ්‍ය තුල ගහන්න පටන් ගත්තා නමුත් එතනින් ඉදට යන්න අපි අවස්ථාව සලසා ගත යුතු වෙනවා ඒ නිසා මම දන්නවා මේ සා ක්‍රියාත්මක කිරීමේදී අපි එදා ඒ ආපු ගමන් මාර්ගයේදී ආර්ථිකය ගොඩනගාගත්තේදී කාගේ කාගේ අතිමුත් වැරදිලා තියෙනවා. නමුත් මේක කබ්‍රාල්වත් පීවී ජයසුන්දර විතරක් නෙවෙයි. එහෙමනම් වග කියන්න ඕන අර්ජුන මහේන්ද්‍රලත්. අර්ජුන මහේන්ද්‍රලත් මේකට වග කියන්න ඕනේ. එදා ISB නය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා 3.5යි ගත්තේ බිලියන. හැබැයි සිරිසේන අනේ ආණ්ඩු කාලේ ජනාධිපති කාලේ බිලියන 12.5ක් අරන් තියෙනවා බිලියන 12.5 ඒ අවුරුදු පහේ ඒවා පොදි ගහගෙන යනකොට ඒක කැබිනට් එකේ හිටපු කට්ටිය දැන් දෝෂාරෝපණය කරන්න සූදානම් වෙනවා මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරනවා කියලා අපි ආණ්ඩු පක්ෂේ ඉන්න නිසා ආණ්ඩුව වැරද්දක් කරනවා නම් කොයි වෙලාවකවත් පැකිලෙන්නේ නැහැ ආණ්ඩුව වැරදි කියලා කියන්නේ ආණ්ඩුව වැරදි කියලා කියන්න ඕනේ ගෙදර දෙමාපියෝ ඉන්නව නම් ගෙමාපියන්ගේ වැරැද්දක් කියනව නම් දරුව හැටියට අපි හදාගන්න කටයුතු කරන්න ඕනේ ඒ අනාගතය වෙනුවෙන් වගේම මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් දුක් විඳින ජනතාව වෙනුවෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් ඔවුන්ට කුසල ආහාරයක් නැහැ සමහර වෙලාවට තුන් වෙලෙන් එක වෙලයි කන්නේ ඔවුන්ගේ ආර්ථික ශක්තිමත් කිරීමේ වගකීමක් තියෙන ආණ්ඩුවක් හැටියට ඒ කාර්යය ක්‍රියාත්මක කරද්දී රාජ්‍ය සේවය ඒ සඳහා දායකත්වය ලබා ගත යුතු වෙනවා ඒ වෙලාවේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආණ්ඩුව අග්‍රාමාත්‍ය ධූරේ බාරගත්තා ඊට වඩා එහා ගිය තැනක් තියෙනවා නන්දලාල් මැතිතුමා සහ සිරිවර්ධන මැතිතුමාම මුදල් අමාත්‍යංශ ලේකම්තුමාලා ඒ අභියෝගය බාරගත්තේ අපි බෙල්ලට හිර වෙලා තියෙන අවස්ථාවක තමයි මුදල් අමාත්‍යංශේ බාරගත්තේ මහ භාණ්ඩාගාරයේ බාරගත්තේ මොනකොත් චෝදනා අපවාද අවලාද නින්දා අපහාස කොතෙක් කරත් තමම් මරණ මංචකයට යන්න උනත් සූදානම් කියලා රට වෙනුවෙන් ඒ පාකාරය බාරගත්තා එතුමාලා දෙපළට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේක යම් මට්ටමකට උඩට අරගෙන ඇවිල්ලා තියෙනවා එනිසා රට බංකොලොත් කියාගෙන ගියලා අපි කොහටද යන්නේ කියන එක ප්‍රශ්නයක් හැටියට තියෙන්න ඕනේ මම දැක්කා අද සමහර හිටපු අය ඇමතිවරු කියලා තිබ්බා අපනයන කර්මාන්තයට බදු ගහලා කියලා අපනයන ඉලක්ක කර බදු ගහලා නැහැ නමුත් බදු ගහලා තියෙන්නේ ආදායමට ආදායම් බද්ද මේක පැහැදිලි කරන්න ඕනේ හැබැයි රටට යන්නේ වෙන මතයක් ඒ සඳහා ක්‍රියාත්මක කරගෙන යා යුතු වෙනවා මම දැක්ක සමහර වෙලාවට ඔබතුමත් එක්ක දැන් ඔය කවිලා කතා කරපු කෙනාගේ හිටපු ආයතනයේ කෙනා එක එක්කෙනාට ගිහලා මයික් එක අල්ලනවා ආර්ථික මුදල් අමාත්‍යංශයේ දැන් ඒකේ සභාපති ධූරය ගත්තම මේකයි වෙන්නේ කියලා ඒකට අර්බුද නිර්මාණය කරන අරගලය තුල නිර්මාණය කරපු ආකාරය අපි දැක්කා ඒකෙන් රටට මොකක්ද උනේ සංචාරක වෙන්නේ නැතුව රටේ ආර්ථිකේ පල්ලෙහාට වැටිලා තිබුණා නේද දැන් පේනව නේද අරගලේ උදවිය නිර්මාණය වුණු කට්ටිය කවුද කොහෙද ඉන්නේ මොකටද ගියේ කියලා පැහැදිලි නේද රටක අරමුණක් කරා යනවනම් ඒ අරමුණ නායකත්වයේ අරමුණක් තියෙනවනම් රටේ ජනතාව පදනම් කරගෙන අරමුණු කරගෙන යා යුතු වෙනවා කියන එකත් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ඒ වගේම මම කියන්න ඕනේ සාමාන්‍ය ජනතාවට අපි මුදලක් ලබා දෙන්න සූදානම් වෙනවා පීඩනයට අමාරුයි ගන්න අමාරුයි කියලා කතා කරනකොට අපි මුදලක් දෙනවා රුපියල් 5000 වගේ මුදල දෙන්න ගියාම මම කරු මූලාසුරුවන් රුළු මන්ත්‍රීතුමනි මම දැක්කා එදා සමෘද්ධි ව්‍යාපාරය තුළ ඒරපල් පන්දා ගන්න පෝලිමේ ගිහිල්ලා ඉන්නවා පන්දා බෙදලා දෙන්න. නමුත් ඒ පන්දා අරගෙන ඇවිල්ලා මත්තර ටිකට තමයි වැඩි හරියක් වැය කරන්නේ. තමන්ගේ ගෙදරට හාල් කිලෝ එකක්වත් ගෙනියන්නේ නැති තරමට ඒ අවස්ථාව සලසා දීලා තියෙනවා. එන්නේ නිසා මම දැනගන්න ඕන කාලානුරූපව අපි මේ කාර්ය කළ යුතු වෙනවා. එදා ඉතිහාසයේ ගැන කතා කරනවා නම් වැලි මුදුලි අකුරු ලියපු අපි අපේ මුතුන් මිත්තෝ ඊට පස්සේ ගල්ලෑල්ල ගල් කූරෙන් ඇවිල්ලා ගල්ලෑල්ල අකුරු ලියපු අය එතනින් පස්සේ එක්සයිස් පොතයි කාබන් පෑනයි ගත්ත සමාජයත් එක්ක දැන් ලැප්ටොප් එකත් එක්ක කටයුතු කරන දරුවන්ගේ සමාජයත් එක්ක තමයි අපි වැඩ කරන්නේ. ඒ අවස්ථාව සලසා දීම සඳහා අපි අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. ඒ නිසා බහුවාර්ගික දිස්ත්‍රික්කයක් නියෝජනය කරන කෙනෙක් හැටියට මම දන්න වතුකරයයි ගම්මානයයි අතර තියෙන ප්‍රශ්න ගැටලු රාශියක් තියෙනවා. ඒ රාශිය සඳහා විධිමත් සැලැස්මක් සහනාධාර මත පදනම් වන සැලැස්ම ක්‍රියාත්මක කළ යුතු නැහැ කියන එකයි මම විශේෂයෙන් සඳහන් කරන්නේ. ඒ නිසා ඔවුන්ට ආර්ථික උත්පාදනය කරන ක්‍රියාවලියකට යන්න ඔවුන්ට පහසුකම් සලසා දීමේ වැඩපිළිවෙලකට යන්න මේ අයවැය තුළින් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒක දිගින් දිගට විග්‍රහ කරන්න මම සූදානම් වෙන්නේ නැහැ. අයවැය කතාවේදී සහන ලබා දීමේදී ඒ සඳහා ක්‍රමවේදයන් හඳුන්වලා දීලා තියෙනවා. ඒ ක්‍රමවේදයන් මහ පොළවේ යථාර්ථය බවට පරිවර්තනය කරන්න පැල කරන්න අපි සූදානම් වෙනවා. ඒ සූදානම් වෙන්නේ මගේ රට මාතෘභූමියේ මේ ශ්‍රී ලංකාව කියන හැඟීම අපතොල තියෙන්න ඕනේ. ඒ අපතොල තියාගෙන අපි පක්ෂ විපක්ෂවල බලය කරා අරමුණු කරා යනවා නම් ඒකෙදි මේ කාර්ය කරගත්තොත් අර ගැලරියේ ඉන්න දරුවන්ට දෙන පණිවිඩය මොකක්ද? ඔවුන් වෙනුවෙන් රටක් කනන්න, ඔවුන් වෙනුවෙන් අපි මේ මාතෘභූමිය බේරලා දෙන්න, ඔවුන් වෙනුවෙන් නිදහස් නිවහල් දේශයක් බවට පරිවර්තනය කරන්න, ඔවුන් වෙනුවෙන් මහපොළොවේ පැලවෙන ආර්ථිකය ශක්තිමත් කරන්න සූදානම් වෙන ගමනක් නේද මේ යන්නේ? වෙනම වෙනම දේශපාලන වේදිකාවලදී අපි කතා කරමු. ඒ අරමුණු කරා අපි යන්න සූදානම් වෙමු. ඒකේ කිසි ගැටලුවක් නැහැ. ඒකේ කිසි ගැටලුවක් නැහැ. නමුත් දැන් මේ රටේ ආර්ථිකය ගොඩ ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කර යුතු වෙනවා.
තවත් විනාඩි දෙකක් කාලයක් උතුමාර්ථර. තවත් විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
30ක්ද?
විනාඩි දෙකක් කාලයක්.
මට ඇහුන්නේ ඒක නිසා 30ක් කියන්නේ දෙකක් කියලා කි. කමන්නේ ඔක දෙක දික් කරගන්න පුළුවන් නේ කොහොමද? මම ඔබතුමා මූලාසනේ ඉන්න නිසා ඉතින් වැඩි මොකක්වත් කියන්නේ මේ කොමුණ කවන්නේ කඩුවෙල ආසනේ හැටි දන්නා නිසා මම කියන්න කැමති මේ රටේ ආර්ථිකය ගොඩනැගීමේදී ඒ සඳහා සැලසුම් කරන්න ඕනේ. 2,20,00,000 ඉන්න ජනතාව මේ රටේ සිංහල මිනිසෙක් වෙන්න පුළුවන්, දමිළ මිනිසෙක් වෙන්න පුළුවන්, ස්ලාම් මිනිසෙක් වෙන්න පුළුවන්. ඔවුන් ශ්‍රී ලාංකිකයෝ. ඒ ශ්‍රී ලාංකිකයන්ගේ අවස්ථාව සලසා දිය යුතු වෙනවා. කවුරුත් ජාතිවාදය අවශ්‍යගෙන කවුරුත් ආගම්වාදය අවශ්‍යගෙන ගියාට වැඩක් තියෙනවද කියලා බලන්න. එකම ඇඟේ දුවන්නේ එකම රතු රුධිරාණුවයි. ඒකට වෙනම දමිළ පැනඩෝල්, සිංහල පැනඩෝල්, එහෙම නැත්නම් ඔළු අමාරුවට මුස්ලිම් පැනඩෝල් කියලා එකක් නැහැ. එකම බේත් පෙත්ත තමයි තියෙන්නේ. එනිසා මතක තියාගෙන මම ඉතාම ආයාචනා කරනවා රටේ රාජ්‍ය සේවයත් ඒ වගේම රටේ මාධ්‍යත් අසුර නොඋදවියකින් මේ මාතෘභූමියේ ගොඩ ගැනීම සඳහා එකතු වෙලා ක්‍රියාත්මක කරන්න. අපි අවුරුදු ගණන් සිය ගණන් අපි ජීවත් වෙන්නේ නැහැ. නමුත් කළ දෙයක් පැල කරපු බීජයක් හෙට දවසේ මේ දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන්න පුළුවන් නම් ඒකයි අපිට කරන්න පුළුවන් අවස්ථාව. නිසා මේකේ යථාර්ථය අවබෝධ කරගන්න යන්න ඕනේ. අද අපි හයිවේ එකේ ගියත්, අපි කාපටතුරු මාර්ගවල ගියත්, මහින්දෝදයාගාරේ ගියත්, අද අපි ඒ සඳහා කටයුතු කරද්දී අපිට අමතක නොවන නාමයක් තියෙනවා. ඒ නාමය අපි විශේෂයෙන් අවධාරණය කරගන්න ඕනේ. ඒ නිසා ඒ මහින්ද රාජපක්ෂ නම් වූ ඒ යුගපුරුෂයා මේ රටේ 21 වෙනි සියවසට ගැලපෙන ආකාරයට නිර්මාණය කරපු ආකාරදියා අපි ආපස්සට බලමු. නමුත් ඒ නිර්මාණය කිරීමේ පිටිපස්සේ කුමන්ත්‍රණකරුවෝ ඉන්නවා. ඒ නිර්මාණය කරපු කාග අය අතරේ කුමන්ත්‍රණකරුවෝ ඉන්නවා. ඒක දේශපාලන ස්වභාවයෙන්ද පුළුවන් වෙයි. හැබැයි රටට ඉතුරු කරලා යමක් තියෙනවා. හෙට දවසේ ගැන කතා කරයි. එටගැලවසේ ගැන කතා කරයි. ඒ සඳ අවස්ථාව සලසා ගන්න ඕනේ. මෙන්න මේ කාරණේදී අපි මම ඉතාම තරුණ ජවයෙන් ඉල්ලන්නේ වෙන මොකක්වත් නෙවෙයි. තරුණ මන්ත්‍රීවරුන්ගෙන් තරුණ ඇමතිවරුන්ගෙන් ඉල්ලන්නේ මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න 225 චෝදනාවට ලබන එකෙන් මුදවා ගන්න අපි අපි අපේ රටේ අනාගතය වෙනුවෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙමු කියන පණිවිඩය ලබා දෙමින් ඒ වගේම මේ රටේ ආර්ථිකයේ සැලැස්ම ඉදිරිපත් කරලා තියෙනවා ඒ සැලැස්මත් එක්ක කටයුතු කරන්න අපි සූදානම් වෙමු කියන එක ප්‍රකාශ කරමින් කර්මාන්ත ඉදිකිරීම සහ මහමාර්ගවලට යොමු කරලා තියෙන මුදල් මේ වගේ කොන්තරත් ක්‍රියාපූති ටිකක් අඩු කරලා හරි 2023 වර්ෂයේදී මෙරටේ ආර්ථිකය ගොඩ ගැනීම සඳහා තිරසාර වැඩපිළිවෙලකට අපි යමුයි කියලා යෝජනා කරමින් මම නියදවන ස්තුතියි.
ස්තුතියි ගරුතුමා. ඔන්නබල් සුරේෂ් වැඩිවල් you have 16 minutes.
Thank you. ගෞරවතුමිය சபையை தலைமையாக நடத்தி கொண்டிருக்கின்ற உறுப்பினர்களே 2023 ஆண்டு வரவு செலவு திட்ட உரையிலே என்னுடைய தொப்புள்கொடி உறவுகள் மலையக மக்கள் சார்பாக இந்த உயரை சபையிலே ஒரு சில விடயங்களை கருத்துக்களை முன்வைக்க விரும்புகின்றேன். இந்த வரவு செலவு திட்டம் புதிய ஜனாதிபதியின் கீழ் இங்கு சமர்ப்பிக்கும் போது நாங்கள் மலைய மக்களுடைய பிரதி என்ற வகையிலே பாரிய ஒரு எதிர்பார்ப்பில் இருந்தோம். ஒரு பாரிய ஒரு எதிர்பார்ப்பு எனது சமூகம் என்னுடைய மலையக மக்கள் சார்பாக ஒரு விமோசனம் கிடைக்கும் என ஒரு எதிர்பார்ப்பு இருந்தது. நான் சந்தர்ப்பத்தை தெளிவாக கூற விரும்புகின்றேன். இன்று இந்த நாட்டினுடைய பொருளாதார சிக்கல் வங்குரோத்து நிலைமைக்கு நாங்கள் காரணம் அல்ல, மலைய மக்கள் காரணம் அல்ல, மலைய உழைப்பாளிகள் காரணம் அல்ல, மலையத்திலே சேவை செய்து கொண்டிருக்கின்ற அதிபர் ஆசிரியர்கள் தோட்ட தொழிலாளர்கள் இதற்கு காரணம் அல்ல. ஆனால் நாங்களும் சேர்ந்து இந்த துன்பத்தை அனுபவித்துக் கொண்டிருக்கின்றோம். ஒவ்வொரு காலகட்டத்திலும் இந்த நாட்டினுடைய வளர்ச்சிக்காக எங்களை நாங்கள் அர்ப்பணித்து சேவை செய்திருக்கின்றோம். எமது மக்களும் அதே மாதிரி 200 வருடங்கள் மலைய மக்கள் 200 வருட காலமாக இந்திய வம்சாவளி மக்கள் நாட்டில் வாழ்ந்து கொண்டிருக்கின்றோம். தேலை தென்னை ரப்பர் நாட்டிற்கு டொலஸ் கொண்டு வந்தது உட்பட அனைத்து வேலத்திற்கும் வெற்றிகரமாக செய்திருக்கின்றோம். எந்த போராட்ட சந்தர்ப்பத்திலும் எந்த தீவிரவாத செயல்பாட்டின் காலத்திலும் கூட இந்த நாட்டை நேசித்த எமது மக்கள். ஆனால் இன்று இந்த நாட்டில் நிலவுகின்ற இந்த வங்குரோத்து நிலைமைக்கு துன்பகரமாக ஆக மோசமாக பாதிக்கப்பட்டவர்கள் மலைய மக்களாக இருக்கின்றார்கள். அவர்களுக்கு இதில் நிவாரணம் கிடைக்கும் என நான் எதிர்பார்த்தேன். ஆனால் அந்த நிவாரணத்தை காணவில்லை. எங்களுக்கு வேதனையாக இருக்கின்றது. இந்த வரவு செலவு திட்டத்திலே நாங்கள் பெருத்தெளிவாக கூறுகிறோம். வரவு செலவு திட்டம் மட்டுமல்ல, இந்த நாட்டிற்கு நல்ல செயல்களை செய்யும் போது மலைய மக்களுடைய பிரதி என்ற வகையிலே எங்களுடைய முழுமையான ஆதரவு இருக்கின்றது. அதிபர் ஜனாதிபதி அவர்களுக்கு நான் கூறுகின்றேன், இந்த நாட்டில் செய்கின்ற அனைத்து நல்ல திட்டங்களுக்கு, நல்ல வேலை திட்டங்களுக்கு நாங்கள் முழுமையாக மலைய மக்கள் சார்பாக எங்களுடைய ஆதரவை தருவதற்கு நாங்கள் ஆயத்தமாக இருக்கின்றோம். ஆனால் அதே சார்ந்த சந்தர்ப்பத்திலே, ஆனால் ஏன் இந்த மலையக மக்கள் பெருந்தோட்ட மக்கள் சார்பாக நேற்றைய வரவு செலவு திட்ட உரையிலே உள்வாங்கப்படவில்லை? ஏன் உள்வாங்கப்படவில்லை? ஏன் அந்த சமூகம் இங்கே மறுக்கப்பட்டது? ஏன் மறைக்கப்பட்டது? மலையக காணிகளை பற்றி அனைவரும் பேசுகின்றார்கள். மலையத்திலே காணி இருக்கின்றது, காணிகளை பிரிக்க வேண்டும், காணிகளை வெளியார் கொடுக்க வேண்டும், இதெல்லாம் இந்த வரவு செலவு திட்ட உரையிலே உள்வாங்கப்பட்டிருக்கிறது. ஆனால் அங்கிருக்கின்ற வெறும் மரங்களையும் காணிகளையும் மண்ணையும் பேச மறக்காதவர்கள் அங்கு உயிரோடு வாழ்ந்து கொண்டிருக்கின்ற எமது மக்களை பற்றி பேச மறந்து விட்டார்கள், அவரை உள்வாங்க மறந்து விட்டார்கள் என்பதை வேதனையுடைய சந்தர்ப்பத்திலே கூறி வைக்க விரும்புகின்றேன். கௌரவ உறுப்பினர் அவர்கள், நேற்று காலை கொஸ்டாந்தை பூனாகல பிரதேசத்திலே பெட்டிகள் என்ற இடத்திலே நேற்று காலை திருமதி பாப்பாத்தி அம்மாள் அவர்கள் யானை தாக்கி அகால மரணமாயிருக்கின்றார். இந்த யானைகளுடைய தொல்லை அப்புத்தலை கொஸ்டாந்தை பூனாகலை கபரகல பெட்டிகளை போன்ற பிரதேசத்தில் அம்பட்டிகந்த போன்ற பிரதேசங்களே பகல் நேரத்திலும் கூட இந்த யானையுடைய நடமாட்டத்தின் காரணத்தினால் பெருந்தோட்ட தொழிலாளர்கள் மிக மிக அதிகமாக உயிரிழந்திருக்கின்றார்கள், பாதிக்கப்பட்டுக் கொண்டிருக்கிறார்கள். பாடசாலை மாணவர்கள் கூட பாடசாலைக்கு செல்ல முடியாத ஒரு துப்பாக்கிய நிலைமை ஏற்பட்டிருக்கின்றது. ஆகவே இந்த இலாகா வன இலாகா மிக விரைவாக செயற்பட்டு இந்த பாப்பாத்தி அம்பாளுக்குரிய நஷ்ட ஈடு வழங்குவது மட்டுமல்லாது எதிர்காலத்தில் அங்கு இந்த யானைகளால் பாதிக்கப்படுகின்ற மலையக மக்கள் சார்பாக விசேட கவனத்தை ஏற்படுத்த வேண்டும் என கேட்டுக்கொள்கின்றேன். கௌரவ உறுப்பினர்களே, இந்த நாடு ஒரு விவசாய நாடு, இந்த நாடு விவசாய நாடு. விவசாயத்தை பற்றி அனைவரும் பேசிக் கொண்டிருக்கின்றோம், மலைத்தள விவசாயிகள் இருக்கின்றார்கள். ஆனால் பெருந்தோட்ட கம்பெனிகளே 9000 ஹெக்டேர் இன்னைக்கு காடாக்கப்பட்டிருக்கின்றது. உணவு பற்றாக்குறை சம்பந்தமாக பேசிக் கொண்டிருக்கின்றோம், உணவு பற்றாக்குறை வரப்போவதாக பேசிக் கொண்டிருக்கின்றோம். ஆனால் நல்ல வளங்கள் இந்த நாட்டில் அனைத்து வசதிகளும் இருக்கின்ற மலையகத்தில் அனைத்து வளங்களும் இருக்கின்றது. மலைவளம், மலைவளம், மண்வளம், அனைத்து இயற்கை வளங்களும் இருக்கின்ற 9000 ஹெக்டேர் காணிகள் என்று காடாக்கப்பட்டிருக்கின்றது. நீங்கள் எப்படி பேசுவீர்கள் விவசாயத்தை பற்றி? கௌரவ உறுப்பினர்களே, மடுசீம பிளான்டேஷன் இயங்குகின்ற எல்டப் தோட்டத்தில் கிக்கிரிவத்த பிரதேசத்தில் ஒரு சாதாரண தோட்ட தொழிலாளர் பெண், ஒரு பெண் தோட்ட தொழிலாளி, அந்த பெண் தோட்ட தொழிலாளி திகழ்வாணி என்கிற பெண் தோட்ட தொழிலாளி தன்னுடைய வீட்டு தோட்டத்திலே நாட்டு 300 வாழை மரங்களை இந்த பெருந்தோட்ட கம்பெனி வெட்டி நாசமாக்கி இருக்கின்றது. ஏன் மலையக மக்கள் 200 ஆண்டு காலமாக 5 பருவ வாழ்ந்து கொண்டிருக்கிற மக்களுக்கு இந்த வெறுமனை இருக்கின்ற மண்ணிலே விவசாயம் செய்யக்கூடாதா? அப்படி சட்டம் இருக்கின்றதா? இங்கே பாருங்கள், இங்கே பாருங்கள். பலாங்குட பிளான்டேஷன் பத்து தீஸ்கான ஒக்குமே எக்கனித்தமா எக்கனமே பேட்டர் போட் 20 பலாண்ட ஹேலிஸ் கல்னிவலி பிளான்டேஷன் தலைவக்கல பிளான்டேஷன் ஒரண பிளான்டேஷன் எக்கமே டிரெக்டர் போட் கோமது கரண் கோமது காலகுண மொனது அடுபாடு வத்துக்கரை நாம தொக்கம கலைய கரதால வினாச கர அப்பி கதா கரோ ஃபுட் ஷோர்டேஜ் கன ஃபுட் டெவலப்மெண்ட் சம்பந்தவத் மித்தன மந்த எக்கையே கரு ஜனாதிபதி கதா கர அப்பி ஏத்துவா கர ஒன்றவரட்ட அப்பி சம்பூர்ண சாயோகி தினம் நமுத் மித்தன சசி 32 ஃபுட் செக்யூரிட்டி இட் இஸ் நெசசரி டு மெயின்டெய்ன் அண்ட் அப் டு டேட் த டாட்டா சிஸ்டம் ஃபார் பிளானிங் அண்ட் இம்ப்ளிமெண்டிங் ஆக்டிவிட்டீஸ் ரிலேட்டிங் டு ஃபுட் சேஃப்டி அக்கார்டிங்லி இன்ஃபர்மேஷன் ஆன் ஆல் அக்ரிகல்ச்சரல் அண்ட் லைஃப் ஸ்டாக் ப்ராடக்ட்ஸ் of the household units should be obtained through an online process and the national food security program should be planned accordingly. This program should be implemented by the national food security and nutrition unit. Yes, superb, very good, we are there to support, but how we are going to implement if these kind of the things taking place? Mean how we are going to implement the agriculture in this country? It's bad. So we can't do that. கோமல கரண் கருணா கரலா சார் மே அது 22 வென வெனம வெனம குணபொலியாக கண்ணு வெனம சிஸ்டம் வெனம ஆண்டுவா தமுக்கர் நீத்தி அத் கிரியாத்மக கரண் ஏ இடம் மே பஸ்டிக் ஒக்க விநாச வேணும் அப்பி மே ரட்ட ஆதரி சார் அப்பி மே ரட்ட ஆதரி கொஞ்சம் கோவியோ இன்னும் கந்த உடறட்டே யெஸ் சார் So Pasara, Eltup Estate, which is belongs to Madhur Sima Plantation.
Yeah.
Kikiriwatta Division, sir.
What is the destruction that they have made?
About 300.
What is the destruction that you said they have made some destruction?
Sir, they are saying because estate workers, they can't enjoy. It's the abundant land, so you planted the banana trees. That is not the permanent crop also, sir.
Yeah.
That's
you
not
can,
the permanent
crop. You can give us the...
Definitely,
the
sir, I'll table it, I'll give it to you. ஆகவே நான் கூறுகின்றேன், இந்த காணிகள் பகிர்ந்தளிக்கும் போது மலையக இடங்களை வெளியாட்கள் கொடுக்காமல் மலையத்திற்கு ஆசிரியர்கள் கொடுங்கள். அங்கே ஆசிய கிராமம் உருவாக்கப்படவில்லை, அரசாங்கத்தை காசில விடுவித்துட்ட இல்ல. அப்ப அதிபர் ஆசிரியர்களுக்கு 2 ஏக்கர் 2 ஏக்கர் காணியை பிரிச்சு கொடுங்க, தோட்ட தொழிலாளிக்கு 5 ஏக்கர் 5 ஏக்கர் பிரிச்சு கொடுங்க, ஆலயங்களுக்கு 5 ஏக்கர் காணிகளை கொடுங்க ஒவ்வொரு ஆலயங்களுக்கும். அதே போன்று அங்கு இருக்கின்ற பாடசாலைகளுக்கு 10 ஏக்கர் 10 ஏக்கர் காணிகளை கொடுத்தால் விவசாயத்தை ஊக்குவிக்கக்கூடியவர்கள் அங்கு இருக்கின்றார்கள். தோட்ட தொழிலாளர்கள் மட்டுமல்ல, மலையகத்திலே நடுத்தரத்திலே வாழ்பவர்கள் சிறந்த விவசாயிகளாக இருக்கின்றார்கள். ஆகவே இந்த நாட்டினுடைய உணவு பற்றாக்குறை தீர்ப்பதற்கு மலைய மக்கள் நிச்சயமாக அந்த வேலையை செய்வார்கள். இந்த நாட்டில் இருக்கின்ற மக்களுக்கு சோறு போடுவார்கள் மலைய மக்கள். அவர்களுக்கு இனவாதம் அல்லாமல் கால் புரட்சி இல்லாமல் இந்த காணிகளை பகிர்ந்தளிக்க வேண்டும். அந்த வேலையை வெற்றிகரமாக அவர் செய்வார். 200 வருடம் இந்த நாட்டுக்கு தன்னை அர்ப்பணித்த ஒரு சமூகத்தை இந்த நாடு இந்த அரசாங்கம் பாராமல் கௌரவிக்க வேண்டும். இவ்வாறு வேதனைப்பட்ட வேலை திட்டங்களை செய்யக்கூடாது என்பதை நான் தெளிவாக இங்கே எடுத்துரைக்க விரும்புகின்றேன். பாரிய தவறு இருக்கின்றது, பாரிய தவறு இருக்கின்றது. அதிகாரம் ஜனாதிபத்துவம், ஜனாதிபத்துவம் முதலமைச்சர் ஜனாதிபத்துவோட வத்துக்குறாங்க கேண்ட ஒண்ணு, ஜனாதிபத்துவம் வத்துக்குறாங்க முதலமை தான் கேண்ட கிருஷ்ணா. நமூத் விரதி உபதேச ஆகணும் விடைய கேள வேணுமா? ஏ பட்ஜெட்டுக்கு மந்த கேக்கதமாய் விரதி உபதேச தியாகத்தான விடைய கேள வேணுமா? கட்டை நாயக்கோட்டை வேளாத்தி நேக்கதமாய் கரு அணிவித்து ஜனாதிபதிமாக நான் அண்ணா ஏத்துவா வத்துக்கள் ஜனதாவுக்கு அண்ணா ஜனதாவ ஏத்துவத்தை கரைக்கிட்டு ஏகனிச்சா சார் போட்டாக்கு மேகன டபுள் செக் கரண்ட் மேக அமெண்ட்மெண்டா கேண்ட மேகன விசேஷம் பலாண்ட இடம் பொலவலுக்கு வினாஸ் வேலா கம்பெனி கார் சார் தேர்ஸ் அ ஃபேக்டரி கால் சைலன்ஸ் ஃபேக்டரி டீ ஃபேக்டரி மேனுஃபேக்சரிங் ஃபேக்டரி தமாய் ஒப்பரேட் கண்ட ஃபேக்டரி தமாய் ஆண்டு ஓட்ட பாரது உண்ணே ட்ரெஷரி செக்ரட்டரி இஸ் த கோல்டன் ஷேர் ஹோல்டர் ஃபார் த பிளான்டேஷன் துண்ணே தேங்க ஒக்கும் வாழ கலவல எக்கடோ விற்கோ நவு தட்ஸ் கால் சைலன்ட் ஃபேக்டரி சைலண்ட் ஃபேக்டரியா ஃபேக்டரி செய்யணும் நமதாதே சைலண்ட் ஃபேக்டரி லீசிங் சப் லீசிங் அப்படி ஆண்டுவா கரண்ட் பேர் நிசாதமாய் கம்பெனி சொல்லி லீஸ் கரலாதினே கம்பெனியை கறகன தவத் கட்டு சப் லீஸ் கரணும் வினாசாய் மே ரட்டிங் அப்படி இருக்கிற கதா இன்னும் ரட்டிங் எக்க கொட்ட சார் வினாசனா ரட்டிங் மே கவர்மெண்ட் அசட் சார் ஆல் கவர்மெண்ட் கவர்மெண்ட் இஸ் த ஓனர்ஸ் வி ஆர் சப் லீஸ் டு த கம்பெனிஸ் பட் தே ஆல் தே ஆர் மிஸ்யூசிங் அண்ட் த அதர் சைட் சார் தே ஆர் நாட் மேட் இன் த லேபர் லோ ஆல்சோ சார் C190 கேண்ட சார் அப்படி ஜெனிவாக்கு C190 கெனாவே மே காந்தாட்டம் இடிசன ஏ வகை அரெஸ்ட்மெண்ட் ஏ ஒக்கும் கெனாவே இத்தகோட ஜெனிவாக்கு 2019 கெனாப்புக அனிக்கு சவுத் ஏசி ராட்டோ ஒக்கும் இம்ப்ளிமெண்ட் கரல வராய் அப்பிரட்டேக்கு இம்ப்ளிமெண்ட் கவுண்டர் சார் மே ஏ மாச வித்ரா எக்கசி விஷயத்தனி மெர்லா இன்னும் கரண்ட் பேஜினா மே பம்பரு கொட்டல ஊரோ கொட்டல தெங் திவ்யா தேவிலா கவதாரி திவ்யா விட தீனது வத்து குறை தெங் திவ்யா ஆவதி போல இந்தா இந்தா நாய் கொட்டணுமா நான் தவத்துமா ஒத்துமா தண்ணுமா மே சின்ன கட்டி ஒக்கு வத்து அந்த சம்பந்தம் வச்சு கட்டி தானோ திவ்யாவின தெங் திவ்யாவை வத்து ஒக்கு இடம் ஒக்கு கிளைவேலா கிளைவுனா பாசே திவ்யாமே என்ன நீங்க நார்மல் நீ கெவலோட்டேனோ ஏ அலிய வரல ஏ அம்மா கிடைக்கும் அலிய கால பூனகால வத்து சார் காலி காலி கரதால ஒரு கிரிகடா போ அம்மா அம்மா கிடைக்கும் கரண்ட்டுக்கு வேதா தென்னைக்கு வரணும் இயேசுமான மே மே பிரச்சனை கிளைவேனவா ரட்டே உந்த சம்பத்தி அந்த பிரதேச கிளவ சார் நூறலையும் தேக்கிட்ட வள வேற வேற இப்படி அந்த என்எஸ்பி சாக்கு அமைத்துமா இன்னும் தேங்க முழு கந்த உடராட்டம் சார் வத்து டிஸ்ட்ரிக்ட் பிசிப்பாய் டிஸ்ட்ரிக்ட் தாயக்குமே வத்து தீரம் மொன்றாகல தீரம் பதுல்ல தீரம் மானுவர தீரம் ஏ வகை மாத்திரை தீரம் நூறுல தீரம் கேகோல் ரத்னபுர ஏ வகை சார் மே கழுத்துற டிஸ்ட்ரிக்ட் சார் மாத்திர கோல் பிரதேசம் அப்படி புலாம் தெனியாய் வத்து தீரம் பிரசாத் கேட்பா மாத்திரம் கேண்ட கமத்தில தெனியாய் வத்து விட்டு பக்கம் வேலா தீனிக்கலாம் ஏஸ் குரூப் கோ கோ எடசல் வத்து குரூப் கோ பால் எஸ்டேட் பிளான்டேஷன் சம்பந்தம் ஜங்கல் அபண்டன்ட் சைலண்ட் ஃபேக்டரி
and violating the labor law. People don't want to work. Laksha Dorakiti Adasam Sanu Dekin, Raja, Baturika Varadan company, Laksha Dorakiti Kamkaru. Sir, Laksha Dengine, Klaksha Atharisai. Say, you can image. Laksha Namaki of Kamkaru, Deng, Eklaksha Atharisai inne. Idam Praman Emai, Koma the Menda Kanapura. What you are the Robo in the Purata, Tanta Idika Katakara, Tanta Tamasia, Hatabakarane, Baturi. Koma the Kare, no health and safety. Nothing, Kisidakne, Covid Kalatekatika Dalukarawa. Koma the Shironti, Sir Dalu, Dalu market can Avasita Nazar, Dalu plant Karanang, Dalu Kilolta Minisu, Korakana, Daluganda. Tea plant, tea plant market current over there. Of Yokomana, take us tea plant, Dalu, Arganian officer, Lori, private board leaf company killer, Dalu market, Saliga, yes, Saliga, Netikarwani, Vinasakarno, take a Raja involved on Nikita Karni Gilimakarna, here someone against me, may Arthur Prasne Vistanda, may Kama someone the Vistanda, here someone the Api, Vishes Vatapila Karanapi Sampur Sayo, then Kamatika Melankina. At the bottom, India with the Makareke, Kani, Kavila Project, LRC at the Ruthing. Company got in Adwata or a guarantee. Says Yenu Watuaiti last year, JDB is speaking. Then Gandaba Andrade. Illar see the Viruting. Illar see Viruting. Company got an Adwata Tanan Yoga Karagana. Koma said Atakarine. Koma Karane. Koma the Karane. Kamkar Amatuata Viruting. Rupel Dak and the Vega. Naduzama Company got tea. Poyo Katian, Poyo Tatiani. Rupel Dak and the Bay. Danatma Gota Mata, then the Kina. Nimala Matuma, Gasat Kerma, Company Gara Nadula Navatana, out of West Indira, Kamkara Matuada Ruding, Company Gat Nadena, Mepet Maranda, Ida Apidang at Tutan the Bay, Land Reform Commission, Raja Idang with Aitikati, Apidang at Tutan the Bakira, Tana Yoga Karantina, Company Gati, LRC and Watu to the Bay, Mekause Mebalezene, Kauda Mekate, Chirp Power Dene, Vetchup Power to the Kauda, Yena may Company Ranker and Kauda. How the Karane Madusim Plant, how the Balanga Plantation, how the Ellis Group of Karane, how the Abuston Plantation Karane, how the main companies Karane, Tamat Deval on the Deval, Mangalikarana, Namateka, Mutu Mulumuraga, Pierre Patilore, Yenure Makare, Topul for the Uruguay, Nasiki Walgana, Company Sunda Karagre Perium, Arasangre, Samatabatari Perium, Nan Belir event, everyone particle, go up, come to get somebody. Please. Please. May budget take a Venice can make a budget. Make amendment Karanda. Please make amendment Karanda. May Mapola Giatan a minister, human being Karana, Gaspola Idan Garatina Watukari, even a Giatan Jarta can make an air, a Venice scheme of Karanaka, Itakarnik in the city. Nandi, thank you.
Thank you, Honorable Vadir Suresh. Honorable Roshan Narasinghe, you are on 16 minutes.
Mulasani Kati to Karana Garumantri to Mani Visai Visituna Ayavaya Sambandhin Api Mirate Mahajanata out of Wagakiana. Wagaki Yutu Anduak Vidiata Api Genala Tienawa Ayavaya Pramukata Mata E Pramukata Anka Ekata Samaja Subasadane Mulkala Tiena Merate Ati Vishala Paul Pramanayak සමෘද්ධි ආධාරය, වැඩිහිටි ආධාර, ඒ වගේම සෞඛ්‍ය තත්ත්වයන් මත ඒ ආධාර ලැබනකොට හැම එකකම දීමනා වැඩි කරලා තියෙනවා ප්‍රදේශ වශයෙන් නම් කරන්නේ නැතුව. අපි දන්නවා රටක් කිසිසේත්ම සහනාධාර මත ගිහිල්ලා රටක් දියුණු කරන්න බැහැ. රටක් දියුණු කරන්න නම් අර උදාහරණයක් කියනවා වගේ මාළුවා වෙනුවට බිලි පිත්ත දෙන්න ඕන. අපේ වෘත්තීය පැත්තෙන් මේ රට සෑම පුරවැසියෙක්ම ඒ අධ්‍යාපනයෙන් පස්සේ රැකියාවක් ලැබෙන ක්‍රමවේදයකට අපි යන්න ඕන. අපි දන්නවා දැන් ගොඩාක් ලෝකේ දියුණු රටවල් වල ආධාර මුදලක් දෙනවා නම් ඒ ආධාර මුදල දෙන්න ඔහු ඉල්ලුම් පත්‍රයක් පුරවන්න ඕන. ඔහු රැකියා සෙව්වේ කොහෙද? රැකියාවක් කරන්න උත්සාහ කරාද? ඒ වගේම රැකියාව නොකරන අතරේ යම් කුසලතාවයක් සම්බන්ධයෙන් අධ්‍යාපනය ලැබුවද? මේ සියල්ල අපි මෙතෙක් කල් සිද්ධ කරේ යම් අසහනයකින් දුප්පත්කමකින් ඉන්න පුද්ගලයෙක් සොයලා ඔහුට අත දීලා ඌව ආර්ථික වශයෙන් නැගිට ඕනවට වඩා හැමදාම යම් මුදලක් දීලා ඒ අයට සහනාධාර මතම යැපෙන තත්ත්වයකට පත් කරපු එක. ඒක නිසා මේ වෙනස් වෙන්න ඕන. බෑ එහෙම වෙනස් වෙන්න තියෙද්දි මේ වාගේ ආර්ථික අර්බුද තත්ත්වයක ඒ වෙනස් කිරීමේ වැඩපිළිවෙලත් එක්කම මේ අයව රැකගන්න මහජන සුබසාධනයේ වෙනුවෙන් 20-23 අයවැයෙන් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කළා තියෙනවා කාලීනව බලලා. ඒ වගේම තමයි ගරු මන්ත්‍රීතුමනි බදු ආදායම ගත්තත් එදා යහපාලන ආණ්ඩුව 2018 තිබ්බ වඩා බද්දටත් වඩා අඩු බදු ප්‍රමාණයක් තමයි පසුගිය කාලේ එකතු කර බදු මතත් අය කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. يعني 2018 20යි දැන් මේ වෙනකොට ක්‍රියාත්මක බදු ආදායමට වඩා වැඩි ආදායමක් ගත්තා. හැබැයි ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ආවට පස්සේ ඒ ගත්ත තීන්දුව එක පැත්තකින් යම් සද්භාවයකින් තීන්දුව ගත්තත් බදු අඩු කරලා නිෂ්පාදනය වැඩි කරන්න ඒ ආපු කොවිඩ් තත්ත්වෙත් එක්ක ඒ ක්‍රමවේදය හරි ගියේ නැහැ. ඒ නිසාම රටේ රාජ්‍ය ආදායම් සම්පූර්ණ වශයෙන් කඩා වැටුණා. එතකොට අයින් කරපු බද්දක් නැවත දානකොට මේ වගේ ආර්ථික තත්ත්වයකදී පැහැදිලිවම යම් අපහසුතාවයක් තියෙනවා. ඒක ජනතාවට කවුරුවත් මුදල් අමාත්‍යවරයා විදියට ජනාධිපතිතුමාවත් එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලයේ විදියට අපිවත් සතුටකින් කැමැත්තකින් බදු කියන එකක් ජනතාවට බරපටවන්න අපි කැමති නැහැ. නමුත් මේ අමාරු අවස්ථාවේ වෙන විකල්පයක් නැහැ. එහෙමනම් අනිවාර්යෙන්ම ආදායම් තත්ත්වය රාජ්‍ය හරහා මහ ජනතාවගේ සේවය වෙනුවෙන් අනිවාර්යෙන්ම ණය ගෙවීම ඇතුළුව අපි බදු ආදායමක් එකතු කරගන්න වෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බොහොම සරලයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිගින් දිගටම අපිට වැරදිච්ච තැනක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපි ගියේ නැති එක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ බොහොම සරල දෙයක්. මම හිතන්නේ මේ රටේ ඕනම කෙනෙකුට තේරෙන දෙයක්. කියන්නේ එකක් පාඩු ලබන ආයතන සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න. ඒ වගේම සේවයේ යම් කිසි අතිරික්තයක් තියෙනවා නම් ඒක බරක් විදියට දකිනවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රමවේදයක් සකස් කරන්න. ඒ වගේම රාජ්‍යයක් විදියට දුවන්න නම් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය මේවා ලබා දෙන්න නම් අනිවාර්යෙන්ම බදු අය කිරීම කරන්න. එහෙම නැති වුණොත් මේ ක්‍රම තුනම අපි පාවිච්චි නොකරනවා නම් අපිට වෙන්නේ තවදුරටත් ණය මතයක්. දැන් මේ වසරෙත් ණය ගෙවන්න ණය ගන්න වෙලා තියෙනවා. දැන් අත්ත කතාව. ට්‍රිලියන 5කට ආසන්න ප්‍රමාණයක් ණය ගන්න වෙලා තියෙන්නේ ණය ගෙවන්න. ඒ නිසා අපි දැන් ඩොලර් බිලියන 51ක් ඩොලර් බිලියන 51ක් අපි ණය තත්වයක් තියෙන වෙලාවක තව තවත් මේ තත්වයෙන් මිදිලා ඉස්සරහට යන්න නම් අනිවාර්යෙන්ම මෙතනින් යහට වෙනසක් වෙන්න ඕනේ. ඒ වෙනස තුල දැන් අරගලේ පහුගිය කාලේ අපි දැක්කා කියනවා දේශපාලඥයෝ හොරකම් කරා. ඉතිහාසයේ කවුරු හෝ දේශපාලඥයෙක් මේක කරත් මේ 225ම එකට බැනුම්වා. එද ඇත්ත කතාව. හැබැයි මේ 225ම වග කියව යුතු නැති වුණත් ඒ 225ම එකට දාලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ පැත්ත ගත්තොත් අපි ගියමුකෝ පාර්ලිමේන්තුවේ සුපිරිසිදු ඊළඟ මැතිවරණයකදී කිරෙන් පෙරපු 225ක් ආවයි කිය. ඒ තැනට මේ රටේ ජනතාව පෙළ ගැහෙනවා. හැබැයි ඒත් එක්කම රාජ්‍ය සේවයේ ගත්තත් ලොකු චෝදනාවක් තියෙනවා. රාජ්‍ය සේවයේ කොටසක් බොහොම අවංකව වැඩ කරනවා අපි දන්නවා. තව කොටසක් ඒ කාර්යභාරය හරියට කරන්නේ නැහැ. යම් යම් තැන්වල දූෂණ වංචා වුණා නම් ප්‍රසම්පාදනය ඒ වගේ මේ වගේ තාක්ෂණික කමිටු ඉන්නේ රාජ්‍ය නිලධාරී. නැහැ එයාත් වග කියන්නේ. ඒ එහෙම රාජ්‍ය සේවය අපි කිරෙන් පෙරපු රාජ්‍ය සේවයක් හැදුවත් මේ රටේ මහජනතාව ඔය දෙකම තිබ්බත් වැඩක් නැහැ. මේ රට ඒ ජනතාව වැඩ කරන්නේ නැත්තම් රාජ්‍ය සේවය පිරිසිදු වුණත් පාර්ලිමේන්තුව ඔය කියන තැනට ඇවිල්ලා අපි හදුවත් අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාව වැඩ කරන්න ඕන. මේ රට ගොඩ ගන්නවා. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම අපි වැඩපිළිවෙලක් හදන්න ඕන. කොහොමද මේ ජනතාව ඒ තැනට අපි අරගෙන රටක් විදියට නැගිටි. මේ අවුරුදු 3 තමයි අපිට නැවත අර 1948 ලෝක යුද්ධෙන් පස්සේ ජපානේ බිඳුවට වැටුණා වේගවත් ආර්ථික දියුණුවක් ඒ අය හදාගත්තේ දේශපාලඥයෝ රාජ්‍ය සේවයේ වගේම මහජනතාව බොහොම හොඳට කැප වුණා. ඒ කැපවීම තුළ ඒ රටේ අපි ගත්තොත් කම්කරු නීතිය ගත්තාම ඒ නීතිය ඇතුලේ සුව කැමැත්තෙන් එක පැයක වැටුපට වැඩ කරන්න පුළුවන් නම් රෑ 12 වෙනකල් වැඩ කරන්න කිසිම බාධාවක් නැහැ. එහෙම නීති ලිහිල්ව ජනතාවට ආදායම වැඩි කරගෙන යන්න පුළුවන් නීති තියෙනවා. ඒ වගේම තමයි යම්කිසි ආයතනයකට ගිහිල්ලා අනුමැතියක් ගන්න අවශ්‍ය නම් ඒ අනුමැතීන් ටික ගන්නකොට කිසිම බාධාවක් නැතුව ඒ අය දින 7ක් ඇතුළත වගකීමෙන් බැඳිලා ඉන්නවා ඒ අනුමැතීන් දෙන්න. එහෙම නැත්නම් ඉහළට වගකීම යුතුයි පත්‍රයකින්ම ලියලා ඇයි මේ කාර්යය නොකළේ කියන එක. සා ඒ නිසා වගකීම සහ වගවීම තියෙනවා. මේ රට අපි වගකීම සහ වගවීම හදන්නේ නැතුව අපිට කවදාවත් ඉදිරියට යන්න බෑ. ඒ නිසා අන්නේ සම්බන්ධයෙන් අපි හිතනවා මේ තුල ජනාධිපතිතුමා යම් යම් තීන්දුව తీරන ගන්න පුළුවන් විදිහේ අයවැයක් ඒ වගේම ඒ සඳහා ක්‍රියාත්මක වෙන ව්‍යුහයක් සකස් කරන්න ලොකු උත්සාහයක් ගන්නවා අයියේ. අපි දන්නවා එක දෙයක් අපි දකිනවා පහුගිය කාලේ තැන් තැන් වල එක් එක් උද්ඝෝෂණ. මම මේ සහෝදර මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා, ඔබ ආදරෙන් ඉල්ලනවා, මේ කැබිනට් අමාත්‍යවරයා විදියට මම අද ඉන්න පුළුවන් හෙට නැති වෙන්න පුළුවන්. හැබැයි අද ඉන්න මේ ජනාධිපතිතුමා කරන වැඩපිළිවෙලට එතුමාට මේ කාලේ මැතිවරණ නෙමෙයි, එතුමාට මේ වැඩපිළිවෙල කරගෙන යන්න සහයෝගය දෙන්න කියන එක කියන ඉල්ලීම තමයි විශේෂයෙන් මම මෙතනදී කරන්නේ. ඒ හේතුව එතුමා අපි දකිනවා යම් උත්සාහයක් දරනවා මේ රට මේ තත්වයෙන් මුදවගෙන ඉදිරියට ගන්න වැඩපිළිවෙලක් ගියේ. සාන්නේ වැඩපිළිවෙලේදී අපි දැක්කා පසුගිය කාලේ ගෑස් පෝලිම ඒ වගේම ගොවියට පොහොර ටික නැතුව ඒ පාරට ඇවිල්ලා ඒ කරපු සටන, කනිජ තෙල ටික නැතුව දවස් දෙක තුන පෝලිම, ඒ වගේම ආහාරවල බාන්න මිල වේගයෙන් ඉහළට ගියා. හැබැයි අද තෙල් පෝලිම නැතුව තෙල් ටික දෙන්න පුළුවන් ක්‍රමවේදය ගෙනල්ලා තියෙනවා. ලෝකයේ උදව් නැතුව අපි මේ මාස ගාණක් දුවන්නේ ජාත්‍යන්තරයේ සහයෝගය බොහොම අවමේ. ලෝක බැංකුව සහ ආසියානු බැංකුව දුන්න සීමිත සහයෝගයන් පමණයි. ඒකත් අපිට එතුමලා මත යැපෙන්නුනා යම් යම් තැන්වල. එහෙම නැත්නම් අපි එදිනෙදා එන ආදායමෙන් තමයි මේ රට දැන් දුවන්නේ. ඉතින් එහෙම තත්වකදී ගොවියාගේ පොහොර ටිකක් ලබලා දීලා, ඒ වගේම ගෑස් පෝලිම නැති කරලා ගෑස් ටිකක් දීලා, ආහාර ටිකක් දීලා, ඉතින් මේවා කටයුතු කරනකොට දැන් අපි දකිනවා උද්ධමනයේ පහළය. ඒ වගේම අපි දකිනවා අනිත් පැත්තෙන් මේ රටේ ආයෝජනයක් කරන්න නම් අනිවාර්යයෙන්ම පොලි අනුපාතය අඩු වෙන්නම ඕන. පොලි අනුපාතය අඩු වෙන්නේ නැතුව ආයෝජන කරන්නේ නැහැ ඕනම පුද්ගලයෙක් බලන්නේ තමන්ගේ මුදල ගිහිල්ලා බැංකුවේ දාලා නිකන්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් උත් රජයක් විදියට අනිවාර්යයෙන්ම අපේ අවධානය යොමු වෙලා තියෙනවා මේ උද්ධමනය පහළට ගන්න ගමන්ම කොහොමද පොලි අනුපාත අපි අඩු කරලා නැවත ජනතාව ආර්ථික වශයෙන් ආයෝජන සඳහා එකතු කරගන්නේ කියන වැඩපිළිවෙල සම්බන්ධයෙන්. ඒ වගේම තමයි ඊළඟ කාරණේ විදියට රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාර සම්බන්ධයෙන් වැඩි වැඩියෙන් අවධානය දිය යුතු මොහොතක අපි දකිනවා ප්‍රධාන පෙළේ ආයතන අනිවාර්යයෙන්ම රාජ්‍ය පෞද්ගලික ක්‍රමවේදයකට ගත්තොත් අපිට දියුණු කරන්න පුළුවන්. දැන් කන්තලේ සීනි කර්මාන්ත ශාලාව කාලයක් තිස්සේ මේ ව්‍යාපෘතියට ආයෝජකයෝ එනවා. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේවා කඩිනමින් ක්‍රියාත්මක වෙන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලබනවා නම් ඉක්මනින් මේවා හවුල්කාරී හෝ පුද්ගලික ආයතන වලට ලබලා දීලා නිසි කළමනාකාරීත්වයක් යටතේ මේවා ලාභ ලබන ආයතන බවට පත් කරන්න පුළුවන්. මොකද අපේ රටේ පිහිටීම තියෙන්නේ ලෝකයේ ප්‍රධාන රටවල් වලට පැය 1 ගුවන් යානයක් නතර නොකර යන්න පුළුවන් දුරකට. ඇමරිකා එක්සත් ජනපදයටත් යාමට හැකියාව තියෙන තරම් සෑම රටින්ම දකුණු අප්‍රිකානු රටවල් වලට. මොකද ඉන්දියානු අපි ඉන්නේ ලෝකයේ දෙවැනි ජනගහනේ ඉන්න රට ළඟ. එතන මෙන්න මේ ලෝකයේ දෙවැනි ජනගහනේ ඉන්න රට ළඟ ඉන්න රටක් විදියට අපි ඉන්දියාව ඉලක්ක කරොත් අපේ රට දියුණු කරන්න වැඩි අමාරුවක් නැහැ කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. නිසා අන්නේ කාරණාත් එක්ක විශේෂයෙන්ම අපි කියන්න ඕන තරුණ ක්‍රීඩා අමාත්‍යවරයා විදියට වැයිශීර්ෂයේ දවසට ඒ සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වාරි මාර්ග අමාත්‍යංශයේ කටයුතුත් ඒ සම්බන්ධයෙන් එදාට කතා කරන්න තියෙද්දි පොදුවේ ගරු මන්ත්‍රීතුමනි අපි කතා කරොත් මගේ විශේෂ ස්තුතියක් උද කරනවා. මේ වෙලාවේ ලොකුවට මුදල් දෙන්න පුළුවන් කමක් නැහැ. පසුගිය මාස 5ක් අපි ක්‍රීඩාව ගෙනිච්චේ පුළුවන් තරම් අපි අනුග්‍රාහකත්ව ලබාගෙන. මොකද රටේ තියෙන තත්ත්වෙත් එක්ක භාණ්ඩාගාරයෙන් අපිට මුදල් ඉල්ලන්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ. අපි යම් ක්‍රමවේදයකට කළා. ඒ වගේම වාරි මාර්ග අමාත්‍යංශය අපි ගෙනිච්චේ අපි බැලුවා පහුගිය කාලේ කොච්චර බදු එකතු වෙන්න තියෙනවද ඉඩම් දීපු වගේ. ගොඩාක් බදු එකතු වෙලා තිබෙන්නේ නැහැ. ඒ බදු එකතු කරගෙන ඒ වගේන් තමයි අමාත්‍යංශය අපි කොහොම හරි අරගෙන ගියේ ගරු මන්ත්‍රීතුමා. ඒක නිසා අපි අපේ අමාත්‍යංශත් මේ අමාත්‍යංශ ව්‍යාපාර බවට පත් කිරීමක් අවශ්‍ය නැහැ. හැබැයි ඒ අමාත්‍යංශ අපි ඒ ආයතන ටිකත් මේ පෞද්ගලික අංශත් එක්ක යන ක්‍රමවේදයක් එක්ක යනවනම් අපිට පුළුවන් වෙනවා භාණ්ඩාගාරයට බරක් නොවි ඉදිරියට ගෙනියන්න කියන එක තමයි විශේෂයෙන් අපි දකින්නේ. නිසා මේ වෙලාවේ මේ රටේ මහජනතාවගෙන් ඉල්ලන්නේ විශේෂයෙන්ම 20-23 ජනප්‍රිය අයවැයක් නෙවෙයි. අපි දන්නවා මේක ජනප්‍රිය අයවැයක් වෙන්නේ නැහැ. හේතුව ජනතාව බලාගෙන ඉන්නේ කවද්ද අපිට වාහනයක් ගේන්න පුළුවන් වෙන්නේ. මොකද හිතනවා වාහන මේ රටේ කවුරුත් කැමති වෙනත් රටක හොඳ වාහනයක් පාවිච්චි කරන්න. හැබැයි ඒකට මේ වෙලාව නෙමෙයි. හැබැයි ඒ තැනට යන්න නම් අපි ඉක්මනින් මේ රට ආර්ථිකය නැගිට්ටවන්න ඕනේ. ලෝකෙට ණය වෙලා අපි වාහන ගෙනල්ලා වැඩක් නැහැ. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් දේශීය වශයෙන් අපි දන්නවා නිෂ්පාදනය වැඩි කරගෙන. නිෂ්පාදනය වැඩි කරන්න නම් අනිවාර්යෙන්ම කුඩා කර්මාන්ත පටන් ගන්න. මම දන්නවා 22 වෙනි සංශෝධනය හොඳයි. ඒ 22 වෙනි සංශෝධනය තුල යම් යම් කාරණා තියෙනවා හොඳ. විශේෂයෙන්ම අපි දන්නවා කොමිෂන් සභා. හැබැයි අපේ රටට වැදගත් වෙන්නේ අපි ඉක්මනින් මේ පාර්ලිමේන්තුවේ 225 එකතු වෙලා ගෙන යා යුත්තේ ඊට එහා ගිහිල්ලා ජාතික ප්‍රතිපත්තිය, ආර්ථික ප්‍රතිපත්තිය, අධ්‍යාපන ප්‍රතිපත්තිය, ඒ වගේම කෘෂිකාර්මික ප්‍රතිපත්තිය මෙන්න මේ එක ප්‍රතිපත්තියක් මත ගියොත් තමයි මේ රටේ ඇවිල්ලා කර්මාන්ත වැඩි වැඩියෙන් ඇති වෙන්නේ කෘෂිකර්මාන්තය සඳහා ආයෝජන වැඩි වෙන්නේ කියන එක තමයි අපි දකින්නේ. සම මෙන්න මේ සම්බන්ධයෙන්ුත් අපි සියලු දෙනාගේ අවධානය යොමු කරන්න ඕනයි කියන එක විශේෂයෙන් මම මේ ලායේදී සිහිපත් කරනවා. ඒ නිසා මේ අරගලයත් එක්ක කරු මන්ත්‍රීතුමා අපි දන්නවා ගොඩක් දේ වෙනස් වුණා. හිටපු ජනාධිපතිතුමා අවංකව යම් යම් තීන්දුව ගන්න හැදුවත් එතුමාටත් වැරදිච්ච තැන් තිබ්බා. මට විනාඩියක් දෙන්න මන්ත්‍රීතුමා, වැරදිච්ච තැන් තිබ්බා. එතුමා ඒ අරගලයේ විරෝධතාවයත් එක්ක එතුමා පුටුවෙන් බැහැලා ගියා. ඊට පස්සේ නව ජනාධිපතිවරයෙක් පත් වුණා. එතුමාට මේ රටේ ජනතාව කිව්වේ හරි ක්‍රමවේදයක් එක්ක ඉස්සරහට යන්න. එතකොට අපිට අර පරණ අවුරුදු 70ක් කරපු වැඩවල් වලට යන්න බෑ. ඒ දේවල් කරන්න බෑ. ඒ නිසා මට ලබා දුන්න අමාත්‍යංශය මම සතුටු වෙනවා. මට ඇඟිලි ගැනීමක් බාධාවක් කොහෙන්වත් නැතුව කරගෙන යන්න තියෙන හින්දා ඒ බාධාවක් ආපු දවසට මම ඉවත් වෙනවා. ඒ නිසා ක්‍රීඩාව සහ තාරුණ්‍යයේ උන්නතිය උදෙසාත් ඒ වගේම වාරි මාර්ග ශේෂ්ත්‍රයේ ඒ උන්නතිය උදෙසාත් කිසිම බලපෑමකින් තොරව මේ රටේ ජනතාවට අවංකව සේවය කරන්න පුළුවන් දවස දක්වා මේ වගකීම කරනවායි කියන එකත් විශේෂයෙන් සිහිපත් කරමින් මගේ අදහස් දැක්වීම හමාර කරනවා. බොහොම ස්තුතියි මන්ත්‍රී.
ස්තුතියි ගරුතුමා. ගරු එස්.එම්. මණික්කර්මතුමා, ඔබතුමාට වැඩි 16 කාලයක් තිබුණා
මුලාසනේ මන්ත්‍රීතුමනි. දැන් ජනාධිපතිතුමා ඊයේ ඉදිරිපත් කරපු 2023 අයවැය දිහා බැලුවහම ගිය අවුරුද්දේ අපේ බැසිල් රාජපක්ෂ කපුටු මැතිතුමා ඉදිරිපත් කරපු අයවැයට වඩා විශාල පරතරයක් තියෙනවා. දැන් ගිය අවුරුද්දේ සමස්ත ආදායම එස්තිමේන්තු කරලා තිබුණේ බිලියන් 2284කට. මේ අවුරුද්දේ 3415කට. එතකොට පරතරය ගිය අවුරුද්දේ එස්තිමේන්තු කරලා තිබේ බිලියන් 1628යි. මේ අවුරුද්දේ බිලියන් 2404යි. දැන් මේකේ කරුණු දෙකක් තියෙනවා. ඒ කියන්නේ බිලියන 2404ක අයවැය පරතරයක් පෙන්නනවා කියන්නේම ඒ බිලියන 2404 ණය ගන්න ලෑස්ති වෙනවා කියන එකනේ. ඊට අමතරව මේ අයවැය පරතරය අපේක්ෂිත ආදායම ඒ ප්‍රමාණයෙන් ආවේ නැත්නම් තව වැඩි වෙනවා. එතකොට බිලියන 2400ටත් එහා පැත්තේ ණය ගන්න වෙනවා. මොකද හේතුව අපේක්ෂිත බදු ආදායම විතරක් මේකේ මේ තියෙනවා විශේෂයෙන්ම රුපියල් බිලියන 550කුයි 600කු අතර ප්‍රමාණයක්. නමුත් අපි දන්නවා අපේක්ෂිත බදු ආදායම ඒ මට්ටමින් එකතු කරගැනීමේ යාන්ත්‍රණයක් අපේ රට ඇතුලේ මේ වෙලාවේ නැහැ. ඒ නිසා ඒ වගේම දැන් මේ ඊයේ පෙරේදා ගැසට් කරලා ඉදිරිපත් කරලා තියෙන මේ වෙනකොට අධිකරණයේ තියෙන බදු වැඩි කිරීමේ ප්‍රතිශතය පැහැදිලිවම මේ පාර්ලිමේන්තුවේදී අපි පරාජයපත් කරනවා. මොකද හේතුව ඒ ප්‍රතිශතයට බදු ගෙවන්න බෑ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැනට රුපියල් 3000 බදු ගෙවන කෙනෙකුට 35000ක් මේ ගෙවන්න යෝජනා කරලා තිනවා. එයා 2018 දී ගෙවලා තියෙන රුපියල් 20000යි. ඒ නිසා අද ජීවන වියදම මේ තරම් ඉහළ ගිහිල්ලා තියෙන වෙලාවක එවැනි බදු ප්‍රතිශතයක් ගෙවන්න බෑ. මොකද හේතුව දැන් ඔවුන් අඩු වෙච්ච බදු ප්‍රතිශතයේ යම් වාසියක් ගත්තයි කිව්වට දැන් පොලි අනුපාත ඉහළ යෑම නිසා ඔවුන්ගේ නිවාස ණය වාරික, ලීසින් වාරික, බඩු මිල ඉහළ යෑමත් එක්ක ඒ අඩු වෙච්ච සහනය ගෙවිලා ගිහිල්ලා තියෙන නිසා දරා ගන්න පුළුවන් මට්ටමේ බදු ආදායම් වැඩි කිරීමකට විතරයි අපි එකඟ වෙන්නේ. නැත්නම් අනිවාර්යෙන් පරාජයපත් කරනවා. අනිත් පැත්තෙන් මේ ජනාධිපතිතුමා දැන් රට මේ වගේ නන්නත්තර වෙලා තියෙන වෙලාවක හොරකම්ෙන්, වංචාවෙන්, දූෂණයෙන්, නාස්තියෙන් මේ රට මෙච්චර වලපල්ලට ගිහිල්ලා තියෙන වෙලාවක එතුමාගේ කතාවදී අපිට අහන්න ලැබුණා දූෂණයෙන් සහ නාස්තියෙන් තොර රටක් බිහි කරන්න බෑ කියලා ඉවර වෙලා මේ ගාමිණී වියංගොඩ මහත්මයා කිව්වා කියලා. ඒකේ යට කතා ටික ඇහුවේ නැහැ. නමුත් නම් මම ඒව කියන්නේ නැහැ හර්ෂණ සිල්ව මැතිතුමා කියපු නිසා. දැන් ඒක කියනකොට එතුමාදී ඉස්ලාම් බැලුව කවුද? මහින්ද මහත්තයා. මේ පැත්තෙන් දර බලන් ඉන්නකොට අපිට hina ගියා ඒක බිහවල්නකොට. මොකද හේතුව 2015 යාපාලන ආණ්ඩුවේ විජේදාස රාජපක්ෂ මැතිතුමා හිටියේ. යාපාලන ආණ්ඩුවට කෙලවෙන්න ප්‍රධාන හේතුවත් ඕක. ඕම ඉතල වැඩ කරලා ඩීල් දාපු හින්දා. මොකද හේතුව 2015 අපි කිව්වේ හොරුන්ට දඬු මේ මිනිමරුවන්ට දූෂිතයන්ට දඬුවම් දෙනවා කියලා ඉවරලා. එතකොට අද සමාජයේ කැරල්ලක් විප්ලවයක් ඇවිල්ලා හිටපු ජනාධිපතිවරයා අයින් වුණේ නැහැ. අපේ හිටපු ඇමතිතුමා කිව්වට අර හිටපු ජනාධිපතිතුමා පැනලා ගියා. අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා ත්‍රිකුණාමලයේ ගිහලා හැංගිලා හිටියේ. බැසිල් රාජපක්ෂ මහත්මයා එයාපෝට් එකෙන් පිටරට යන්න හම්බුන්නේ නැහැ. එහෙම අරගලයක් ආවේ. එතකොට ඒ අරගලෙන් කිව්වේ මොකද්ද? හොරු හොරකම් කරපුවා අය කරගන්න ඔවුන්ට දඬුවම් දෙන්න කියලා. ඒ තියෙද්දි ඒ අරගලේ මතින් ආපු ජනාධිපතිතුමා අයවැය ඉදිරිපත් කරද්දි මේ දුෂ්‍යතයන්ට දඬුවම් දෙන්න බෑ කියන එක මම හිතන්නේ හාස්‍යයට කරුණක්. මොකද මේ හොරකමින් වෙන ප්‍රමාණයෙන් අපිට විශාල වශයෙන් මුදල් නාස්තියක් ඉතුරු කරගැනීමේ හැකියාව තියෙනවා. මේවට ඕනතරම් විජේදාස රාජපක්ෂ මහත්මයා මට වැඩි දන්නවා. ජාත්‍යන්තර අධිකරණ වලට යන්න පුළුවන්, ජාත්‍යන්තර ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ක්‍රම ඕනතරම් තියෙනවා. ඒ වගේම අපි පැහැදිලිව කියන්න ඕන, දැන් ජනාධිපතිතුමාගේ අයවැය සම්පූර්ණ පුස්සක්. අත වශයෙන්ම දිශානතිය හොඳයි. දැන් අපේ හිටපු නායකයා, අපි දක්ෂිණාංශික ආර්ථිකයේ විශ්වාස කරන පිරිස, එතකොට එතුමාගේ දිශානතිය හොඳයි. හැබැයි මේ දිශානතිය තුළ බොරු සංඛ්‍යාලේඛන ටිකක් දාලා, කරන්න බැරි වැඩ ටිකක් දාලා මේ කිසි දෙයක් මේ අලුතෙන් ඉදිරිපත් කළේ නැහැ. දැන් මම උදාහරණ තුනක් දාන්නම්, උදාහරණ කීපයක් දෙන්නම්කෝ. දැන් ඌව වෙල්ලස්සට වෛද්‍ය පීඨයක් මේ සඳහා වෙන් කරලා තිනා රුපියල් මිලියන 200ක්. මිලියන 200කින් වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල හදන්නත් අමාරු වද තියෙන වේදම අනුව. එතකොට ඒකට අංගෝපාංග විද්‍යාගාර පහසුකම් මේ ටික ඔක්කොම අරගෙන මිලියන 200 කොහෙද වෛද්‍ය පීඨයක් හදන්නේ? ඒ නිසා දැන් ඒක බොරුවක්. අනිත් පැත්තෙන් දැන් අවුරුද්දකට උසස් පෙළ විභාගේ සමත් වෙන 175,000 සිසු සිසුවියන්. එතකොට මේ සිසු සිසුවියන්ගෙන් සාමාන්‍ය 35,000 40,000 අතර තමයි විශ්වවිද්‍යාල යන්නේ. එතකොට මේ විශ්වවිද්‍යාල නොයන තරුණ තරුණියන් වෙනුවෙන් කරන වැඩපිළිවෙල මොකක්ද කියලා ඒක පැහැදිලි මේකක් නැහැ. තොරතුරු තාක්ෂණය වෙනුවෙන් වෙන් කර සිටින මිලියන 50ක්ද 60ක්ද පුළුවන් නම් මේ වැඩේ කරන්න. මොකද අල්ලපු රටේ ඉන්දියාවේ අවුරුද්දක තොරතුරු තාක්ෂණයෙන් ආදායම ඩොලර් බිලියන 130කට වැඩි. එතකොට අපි ඒ අලුත් වෙළඳපොළට ඇතුල් වෙන්න ඕමනා නම්, අලුත් ආදායම් බිහි කරන්න ඕමනා නම්, කෝ අර උසස් පෙළ විභාගයෙන් හැලන අයව මේ වෙළඳපොළ ආර්ථිකය ඇතුළට ගන්නා වූ ක්‍රමය මොකද්ද? ඒ වෙනුවට ජනාධිපතිතුමා කියනවා මේ උසස් පෙළ පාස් වෙන ළමයි 75ක් මේ පිටරට ශිෂ්‍යත්ව ලබා දෙනු. එතකොට ඔක්කොම ප්‍රශ්න ඉවරලා. ඉතින් ඒ නිසා ඒක එකක්. ඊළඟට මේ ගංවතුර පාලනයට පාලම් හදන්න මිලියන 500ක් වෙන් කරලා තියෙනවා. ඔබතුමා නියෝජනය කරන්නේ කඩුවෙල, මම නියෝජනය කරන්නේ කොළොන්නාව. 2016 ගංවතුර වෙලාවේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිරි විතරක් රුපියල් මිලියන 2300ක් වන්දි දෙන්න වුණා. එතකොට ඒක අපරාධයක්. මොකද ඒක පාලනය කරන්න හරි මුදල් යොදවලා පොම්පාගාර ටික හදලා තිබ්බනම් ඒ මුදල් ගෙවන්න වෙන්නේ නැහැ. ඒ නිසා අදටත් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අපි පහුගිය කාලේ ඒ ගංවතුරේ පස්සේ මිලියන 4000ක් වීදම් කරලා පොම්පාගාරය හදුවා. තව එක පොම්පාගාරය හදන්න තියෙන්නේ. එතකොට ඒ පොම්පාගාරය හදන්න මන් දන්නේ මේ මිලියන 500න් පුළුවන්ද කියලා. මොකද මේ මිලියන 500ම වෙන් කරලා දෙන්නේ මුළු රටටම. ඒ නිසා ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් අද සුළුහා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ 85,000 මහපාර අද දාලා තියෙනවා රාජපක්ෂ ආණ්ඩුව. අද ඔවුන්ට ණය ගවා ගන්න බැරුව විශේෂයෙන්ම කොවිඩ් අර්බුදයත් එක්ක ඔවුන්ගේ ව්‍යාපාර කඩන් වැටිලා ආනයන තහනමත් එක බඩු ගෙන්න ගන්න බෑ. ඒකම ඔවුන්ට ගෙවා ගන්න බැරුව හිටියා. අද වෙනකොට ඒ ණය නැවත ඉහළ පොලි අනුපාතයකට රීෂෙඩියුල් කරලා තියෙනවා. එතකොට මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික කියන්නේ අපේ රටේ ප්‍රධානතම මේ දායකත්වය ලබා දෙන කණ්ඩායමක්. ඔවුන්ට කිසිදු ආකාරයක උත්තේන පැකේජයක් ලබා දීලා නැහැ. ඒකම මේ ජනාධිපතිතුමාගේ මේ ආර්ථික ක්‍රමය තුළ අද ආර්ථික අර්බුදයක් ඔබට ගිහලා ඩොලර් අර්බුදයක් තියෙනවා. එතකොට රටට ප්‍රධාන වශයෙන් ඩොලර් ගේන්නේ කවුද? අපනයන කරුවන්. ඔවුන්ගේ අපනයන වලට බද්ද 30%ට වැඩි කරලා තියෙනවා. එතකොට ඩොලර් ගෙනෙයිද? අනිවාර්යයෙන්ම ඩොලර් හංගනවා. ඒකම මේ වගේ ප්‍රතිශතයක් දැම්මම බදු පේයි ටැක්ස් වලින් ගෙවන කට්ටියට ගෙවන්න අමාරුයි. එතකොට ව්‍යාපාර කරලා බදු ගෙවන අය බදු හංගන හොරු බිහි කරන තත්ත්වයක් තමයි පත්වලා තියෙන්නේ. ඊළඟට මේ ජනාධිපතිතුමාගේ මේ අයවැය මේ විශාල වශයෙන් අද ජනතාව ගත්තු ණය ගෙවා ගන්න බැරි තත්ත්වයක් මේ තියෙනවා. එතකොට මේ ණය රීෂෙඩියුල් කරන්න ක්‍රමවේදයක් කාලෙ දික් කරලා ගෙවා ගැනීමේ හැකියාවක් ඔවුන්ට ලබා දීලා ඒ ණය නැවත බැංකුවට ලබා ගන්න ක්‍රමයක් නැහැ. අද ත්‍රිවිල් රත් මහත්වරුන්ට මේ ලබා දෙන කෝටා එකයි මේ දින මේ තෙල්වල වියදම එක දැන් ඊයේ තව බද්දක් එකතු කරලා තියෙනවා. ඔවුන්ට ලීසින් ගෙවන්න තියා දරුවන්ට ගන්න දෙන විදියකුත් නැහැ. එතකොට ඔවුන්ට ලීසින් ගෙවා ගන්න පුළුවන් උත්තේජන ක්‍රමයක් රීෂෙඩියුලින් ක්‍රමයක් මේකේ කිසිදු ආකාරයක මේ ඇතුළත් කිරීමක් දැක්වලා නැහැ. ඊළඟට එතුමා කතා කරනවා මේ ඩොලර් බිලියන 3කට වැඩිය ඍජු විදේශ ආයෝජන. අද ලංකාව දිහා මේ තියෙන හොර ගුහාවක් එක්ක මේ තියෙන හොරකමත් එක්ක කිසිදු ආයෝජනයක හැරිලා බලන්නේ නැහැ. එතකොට අවුරුද්දකට ඩොලර් බිලියන 3ක ආදායමක් ගේනවා කියන එක මේව ඔක්කොම කියන්න පුළුවන්. සුන්දර කතා. දැන් දක්ෂිණාංශික ආර්ථික මතයක් දරන නායකයෙක් ආවා කියලා ලෝකේ රටවල් ඔක්කොම උස්සලා ගෙනල්ලා දෙන්නේ නැහැ. මොකද හේතුව දැන් එතුමා ආවයින් පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මේ චීනය ණය ප්‍රතිවිධගත කිරීම පිළිබඳව ඉන්දියාවත් එක්ක එකතු වෙලා අද වෙනකම් ඔය කොච්චර කිව්වත් කිසිදු සාධනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙලා නැහැ. අවම වශයෙන් ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමෙන්ට් එකකට එන්න හම්බෙලා නැහැ. ඒ නිසා අත වශයෙන් මට එක වෙලාවට හිතුණා දැන් මේ ඊයේ ඉදිරිපත් කරපු අයව අපේ මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් උනේ මේ ඇමරිකාව බේස් කරගෙන ඉන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලියලා දුන්නු අයවැද්ද කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, ණය ප්‍රතිවිධගත කරන්න ඕන, ඕන් විවිධ කොන්දේසි දානවා. ඒ කොන්දේසි අපේ භූමියට අපේ මහ පොළවට ගැළපෙන පරිදි අපි හදා ගන්න ඕන. විශේෂයෙන්ම දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වෙන මොකද්ද? අපේ ණය ගෙවීමේ හැකියාව කොමක්ද කියලා ඉවරලා. එතකොට ඔවුන් යෝජනා කරනවා බදු වැඩි කරන්න, කරන් බිල වැඩි කරන්න, අර්ග වැඩි කරන්න, මේක වැඩි කරන්න කියලා. ඇයි? රාජ්‍ය ආදායම් වැඩි කරන නිසා. රාජ්‍ය ආදායම් වැඩි කිරීමේ එක ක්‍රමයක් පමණයි බදු වැඩි කිරීම කියන්නේ. එහෙම නැතුව සම්පූර්ණ රාජ්‍ය ආදායම බදු වලින් වැඩි කරන්න හදනවා නම් කෝ ආර්ථික ඔස්තරලා? කෝ ආර්ථික දැනුම? ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන මේ අයවැය තුළ එහෙම කල්පනා කිරිල්ලක් කරන්නේ නැහැ. ඒ වගේම අපේ රටට ෂණික මුදල් ඉපයීමේ ක්‍රමයක් තමයි සංචාර කර්මාන්තය. දැන් සංචාර කර්මාන්තය දිනු කිරීම සඳහා මේ අයවැය තුළ සාධනීය පියවර කරන් තියෙනවද? දැන් හැමෝම කතා කරනවා අපේ පොළවේ පිහිටීම, ලෝක සිටියම් තුළ අපි පිහිටලා තියෙන ස්ථාන, අපිට තියෙන සම්පත, අපිට තියෙන ස්වභාවික සම්පත් ප්‍රයෝජන ගන්න. අද වයිල්ඩ් ලයිෆ් ටුවරිසම් එක දියුණු කරන්න එකදු පියවර කරන්නේ. අද වයිල්ඩ් ලයිෆ් ටුවරිසම් එක දිනු කරන්න එකදු පියවර අරන්නේ. අද කලාපේ ලෝකේ ඕනතරම් රටවල් වල, ලෝකේ ඕනතරම් රටවල් වල හැම රටකම පහේ වන සම්පත ඔවුන් ඩොලර් ලබා ගැනීමේ ක්‍රමයක් බඩ පත් කරගෙන තිනවා. අපිට වනෝද්‍යාන තියෙනවා, භූගෝලීය උද්‍යාන තියෙනවා, ඒ වගේම මේ උද්භිද උද්‍යාන තියෙනවා, මේ සත්වෝද්‍යාන තියෙනවා. මොනවද මේකට මේ ආකර්ෂණයක් තියෙනවද අපිට? මේව සංවිධානාත්මකව ආදායම් උනන උපදවන තැනක් බවට පත් කරලා තියෙනවද? අපි ඒ පිළිබඳව පිරිස පුහුණු කරලා තියෙනවද? ඒ නිසා ඒ පිළිබඳව මම හිතන්නේ සංචාර කර්මාන්තය ඩොලර් ලැබෙන ප්‍රධාන ආදායම් මාර්ග හතර එකක් විදිහට මේ පිළිබඳව දීර්ඝව ඉන්ඩෙප් මේ අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණක් කියන එක තමයි මට පැහැදිලිව කියන්න තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා ලෝකයේ දියුණු වෙන මේ අලුත් වෙළඳපොළක් තමයි මෙඩිකල් ටුවරිසම් කියන එක. මෙඩිකල් ටුවරිසම් ගැන වචනයක්වත් සඳහන් කරලා නැහැ. දැන් අපි දන්නවා ශ්‍රී ලංකා එයාලයින් එක කොච්චර පාඩු වුණත් දැන් ශ්‍රී ලංකා එයාලයින් එකේ වැඩිපුරම ගමන් කරන මගින් ලංකාවේ නෙමෙයි, දකුණු ඉන්දියාවේ. එතකොට මෙඩිකල් ටුවරිසම් එක බංගලාදේශය, ඉන්දියාව, මාලදිවයින් ඉලක්ක කරලා ලොකු පුළුල් වෙළඳපොළක් තියෙන තැනක්. එතකොට මේ පුළුල් වෙළඳපොළ ටච් කරන්න කිසිම උත්සාහයක් නොගැනීම කනගාටුවට කාරණයක්. ඊළඟ එක තමයි මුලාසනේ මන්ත්‍රීතුමනි අධ්‍යාපනයේ හොළඳ වෙළඳපොළක්. දැන් මේ එක එක මේ ප්‍රජාතන්ත්‍රවාදී බලය අල්ලන්න බැරි මේ බොරු පක්ෂවලට බයේ අපි තීරණ ගන්න මේ බය වෙන්න ඕනේ නැහැ. දැන් ජනාධිපතිතුමා යෝජනා කරා මේ ප්‍රතිව්‍යුහගත කරන්න. දැන් පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න අපි සහයෝගය දෙනවා. මේ 1/3 කල්ලිට බය වෙන්න ඕනේ නැහැ ඒකට. හරිද? එතකොට පාඩු ලබන රාජ්‍ය ආයතන එකක්වත් ප්‍රතිව්‍යුහගත කරන්න යෝජනා කරලා නැහැ. ලාභ ලබන ආයතන ඉන්සුරන්ස් කෝපරේෂන් එක අසීමිත ලාභයක් ලබනවා, ටෙලිකොම් එක අසීමිත ලාභයක් ලබනවා. එතකොට මේක ඩීල් එකක්ද? ඇයි පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න කතා කරන්නේ නැත්තේ? ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕන අර මම කලින් කිව්වාගේ ඒ ලෙවල් පාස් වෙලා ඒ ලෙවල් විභාගේ පාස් වෙලා විශ්වවිද්‍යාල නොයන 130,000කට ආසන තරුණ පිරිසක් ඉන්නවා. මේ අය රැකියා වෙළඳපොළට ඉලක්ක කරන්න නම් අධ්‍යාපන වෙළඳපොළට අතුලත් කරන්න ඕන. ඒ නිසා ඒකට රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ආරම්භ කරන්න ඕන. මොකද හේතුව විශ්වවිද්‍යාල නොවන අයගේ ඉතාම සුළු පිරිසක් සහ ජාත්‍යන්තර පාසල් වලට ලන්ඩන් ඒ ලෙවල් ලියන අය ඔවුන් උසස් අධ්‍යාපනය සඳහා
පිටරට යනකොට අවුරුද්දකට විශාල මුදල් ප්‍රමාණයක් ඩොලර් බිලියන 4කට ආසන්න මුදල් ප්‍රමාණයක් ගෙනියනවා. මේක නවත්තන්න වගේම කලාපයේ හොඳ වෙළඳපොළක් ඇති කරන්නම් අපි අධ්‍යාපන වෙළඳපොළට ඇතුළත් විය යුතුයි. මොකද හේතුව තව දුරටත් තේපොළ රබර් වලින් අපිට ජීවත් වෙන්න බෑ. ඒ කාලේ ප්‍රේමදාස මහත්තයා අපනයනය සඳහා ඇඟලු කර්මාන්ත ශාලාව හදනකොට සුද්ධන්ට මේ යට ඇඳුම් මහන හදනකෝ අද ඩොලර් බිලියන 14කට ආසන්න වාර්ෂික ආදායමක් එන්නේ ඒ ඇඟලුම් අපනයනෙන්. ඒ ටිකක් නැත්තම් මේ තියෙන බෙහෙත් ටිකවත් නැහැ, මේ තියෙන පරිප්පු සීනි ටිකවත් නැහැ අපිට. ඉතින් ඒ නිසා අපි ලෝකේ වෙනස් වෙනවත් එක්කම අලුත් වෙළඳපොළවල් වලට ඇතුළත් වෙලා අලුත් ආදායම් මාර්ග උපයා ගැනීමේ ක්‍රමවලට අපි ඇතුළත් විය යුතුයි කියන එක තමයි අපේ කල්පනාව. ඒ වගේම ජනාධිපතිතුමා කිව්වා මේ තෙල් ටැකි ගැන සඳහන් කරා. මම එතුමාගේ එතුමාගේ තෙල් ටැකි කතාවත් එකඟ වෙන්නේ නැහැ. හැබැයි එක කැලලකම එකඟ වෙනවා. අපේ රටේ මානව සම්පත රටේ ජාතික සම්පතක්. රටේ ජාතික සම්පත මානව සම්පත පමණක් නෙවෙයි භෞතික සම්පතුත් අපේ රටේ මේ ප්‍රයෝජනට ගත යුතුයි. දැන් අපේ රටේ භෞතික සම්පත් වලින් ප්‍රයෝජනට ගන්න අවම වශයෙන් ප්‍රවේශයක් ගත් ආකාරයක් හෝ අලුත් තාක්ෂණයක් එක්ක මේ භෞතික සම්පත් දියුණු කරලා අලුත් ආදායම් උපයන ක්‍රම හොයන්න එතුමට උවමනාවක් තියෙන පාටක් පේන්නේ. දැන් තිරිකුණාමලයේ තෙල් ටැංකි ටික ඉන්දියාවට නොදුන්නාම දිරනවා තමයි. ඒ පිළිබඳව කම්පා වෙලා වැඩක් නැහැ. ඒ පිළිබඳව කම්පාවට ජාතික භෞතික සම්පත් වලට මේ දෝෂ ආරෝපණය කරලා වැඩක් නැහැ. ඇලදොල ගංගා දියාලේ තියෙනවා කියලා වැඩක් නැහැ. හරිද? මේ කෘෂිකර්මාන්තය තියෙනවා කියලා වැඩක් නැහැ. ඒ වගේම වහිනවා කියලා වැඩක් නැහැ. වැව්ගම් වැව් තියෙනවා කියලා වැඩක් නැහැ. මේවයින් ප්‍රයෝජන අරගෙන අලුත් ආදායම් මාර්ග හදන ක්‍රමයක් ගැන එතුමා කල්පනා කරන කිරීම සම්බන්ධව අපිට කණගාටුවක් වෙන. මොකද හේතුව අපි කාලාන්තරයක් එතුමා අපේ නායකයා වෙලා හිටියා. අපි මේ ආර්ථික දර්ශනයත් එක්ක තමයි එතුමා යන්නේ. අපි විශ්වාස කරා මේ ටර්න් එක ගන්න පුළුවන් වෙයි කියලා. එහෙම ටර්න් එකක් ගන්න ආයවැයක් නම් අපිට සහයෝගයක් දෙන්න පුළුවන්. මොකද හේතුව 22 සම්මත කරන්නත් දැන් මේ සමහර එක්සත් ජාතික පක්ෂයට කඩේ යන අය ෆේස්බුකේ කියන්න ගත්තා. රනිල් වික්‍රමසිංහ මහත්තයා පෝට්ටුගාලයේ දාලම බැසිල් රාජපක්ෂට දුන්නලු ගේම. එතුම දන්නේත් නැහැ ඔක සම්මත වෙනකන්. අපි විපක්ෂයේ 80 ගණක් මේ සහයෝග දුන්නුන් තමයි සම්මත උනේ. ඉතින් ඒ නිසා දැන් අත වශයෙන්ම සමහරලාට දැන් මේ අයවැය කතා දිහා බලන් ඉන්නකොට විපක්ෂ මේ ආණ්ඩු පක්ෂයේ සමහර අය කතා කරන ඒවා දිහා බැලුවම මුලස්සරේ මන්ත්‍රීතුමුන්ට අපිට අදෝ මුඛයෙන් hina යන්නේ. අපිට අදෝ මුඛයෙන් hina යන්නේ මොකද හේතුව? එතුමාලාම තමයි අවුරුදු 5ක් කෑ ගැහුවේ මහා බැංකුව කඩපු එක මහා බැංකුව කඩපු කෙනා කොහොමද කරන්නේ? හරම කරන්නේ මෙහෙම කරන්නේ කියලා ඉවරලා. මේ රටේ ආර්ථිකය ඝාතනය කරපු කෙනා ආර්ථිකය විනාශ කරපු කෙනා කියලා. අද ඇත්තටම පොඩි සතුටකුත් දැනෙනවා. මොකද අවුරුදු ගාණක් අපි පෙනී හිටපු ප්‍රතිපත්ති වෙනුවෙන් අවුරුදු ගාණක් අපිට දැඩි ලෙස විරෝධයට පාපු අය පෙනී ඉන්න පෙළඹවීමගෙන. හැබැයි ඔවුන් අද පෙළඹිලා ඉන්නේ පුස්සක් වෙනුවෙන් පෙනී ඉන්න. ඒ නිසා අවසාන වශයෙන් මගේ කතාව නවත්තන්න කලින් කියන්න ඕනේ අපනයනයට දාලා තියෙන බදු 10ට 15ට අඩු කරේ නැත්තම් ඔවුන්ව දිරිමත් කිරීමක් වෙන්නේ නැහැ. ඔවුන්ගේ ඩොලර් ලංකාව ඇතුළට ගේන නිසා ඒක සංශෝධනය කළ යුතුයි. ඒ වගේම pay tax එක දැන් අවසාන වශයෙන් කියන්න ඕන. දැන් ජනාධිපතිතුමා කියනවා පුද්ගලික අංශය රැකියා නැති වෙනවලු. පුද්ගලික අංශය රැකියා නැති වෙනවා. උඩින් AWPL එක 31%කට දාලා යටින් තව 30%ක tax එකක් දැම්මම 50%ක් තියෙනවා. එතකොට මැද ඔවුන් operational expense එක අඩු කරනවා. එතකොට රැකියා නැති වෙනවා. ඔවුන්ට දීලා තියෙනවා මාස 3ක රක්ෂණ ආවරණයක්ලු. එතකොට මාස 3න් පස්සේ කන්නේ මොනවද? ඉතින් ඒ නිසා pay tax එකයි ඒ වගේම pay tax එක අඩු නැකරුවත් අපේ tax එක අඩු නැකරුවත් අපි ඒක පරාජයපත් කරනවා. ඒක පරාජයපත් කරොත් මේ අපේක්ෂිත ආදායම නැහැ. මේ අපේක්ෂිත ආදායම ගේන්න බැරිනොත් ජනාධිපතිතුමාගේ පුස්සක් වෙනවා. ඒ නිසා මේ රට මේ මොහොතේ තියෙන තත්වයෙන් ගොඩ එන්න ප්‍රායෝගික සංශෝධන මේ අයවැයට ගේන්න කියලා සිරිමින් අවසාන වශයෙන් කියනවා. අපේ හිටපැමතුමාගම මේ ඡන්ද ඉල්ලන්න එපාලු. ජනමතේ ඉඩ දෙන්න IMF එකේ සල්ලි ඕනනම් මැන්ඩේට් එකට ඉඩ දෙන්න. ඒ මැන්ඩේට් එක ප්‍රාදේශසභා ජනතියන්නකෝ පාර්ලිමේන්තු ජනතියන්න බය නැහැ. ප්‍රාදේශසභාව ඩිව් අපි තියලා ජනතාවගේ වර්ව පෙන්වන්න කොහෙද අද පිළිගැනීම කාටද තියෙන්නේ ජනතාව පිළිගන්නේ කවුද කියන අවස්ථාව ජනතාවට ලබා දෙන්න කියලා ඉල්ලා සිටින්නේ. මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.